හොඳයි, එහෙමනම් සත්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕ සියලුම කල්යාණ මිත්‍රයින් අපි ඉතාමම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ වැඩසටහන ආරම්භ කරන්න මැත්තේ මම ඊටවම ස්තුතිවන්ත වෙන්න අපේ තුසිත මහත්මයාට. මෙතෙන් එතුමාගේ මැදිහත් වීම නිසා මේ වැඩසටහන මේ ඉරිදා හවස ඔස්ට්‍රේලියාව වෙලාවෙන් කෙරෙන වැඩසටහන ආරම්භ කෙරුණේ. දැන් මේ වැඩසටහන ඉතාමත් සාර්ථකව කෙරෙනවා, බොහෝ පිරිස ප්‍රතිලාභ ලබනවා එයින්. ඒ නිසා එතුමාට අනේක වාරයක් පින්, ඒ වගේම එතුමාගේ කල්යාණ මිත්‍රයින්, ඒ වගේම එතුමාගේ දෙමාපියන් බොහෝ සතුටු වේ එතුමා කරනව මේ ධර්ම දානමය කටයුතුට බොහොම පින් ඒ සම්බන්ධයෙන්. ඉතින් අද දවසේදීත් අපිත් සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට මේ දිනවල වැඩම කරලා සිටින පූජ්‍යපාද ඉංගිරි සුමනානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවරයි වැඩ සිටින්නේ. ඒ ඉතා කාලය තුළ උන්වහන්සේ ඉතාම කරුණාවෙන් අද දවසේදීත් පූජ්‍යපාද ඉංගිරියේ සුමනානන්ද ස්වාමීන් වහන්සේව අද සාකච්ඡාවට පිළිගන්නවා. උන්වහන්සේ පසුගිය සතියේදී අපිට ඒකර ධර්ම සාකච්ඡාවෙන් අනතුරුව මම හිතන්නේ අපි වෙනුවෙන් ජයන්ත මහත්මයා ඉල්ලා සිටින්නේ නැති සලායතන නිරෝධය සම්බන්ධව අද දවසේදී සාකච්ඡාවට මාතෘකා කරගන්න කියලා. විශේෂයෙන්ම පූජ්‍යපාද සුමනානන්ද ස්වාමීන් වහන්සේ විසින් සලායතන නිරෝධය සම්බන්ධව ධර්ම පොතක් පවා මේ ප්‍රසිද්ධ කරලා තිනවා. අපිට ඒ පොත කියවන අවස්ථාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් ඒ නිසාවෙන්ම උන්වහන්සේ මම හිතනවා හිතවත්ම හොඳ තැනක සිටිනවා අපිට සලායතන නිරෝධය සම්බන්ධයෙන් කාරණා ඉස්මතු කළ කියලා දෙන්න. අපි ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට මේනවා හඳුන්නේ අපිට සලායතන නිරෝධ සම්බන්ධ වූ දේශනාව පවත්වනා ලෙස. තෙරුවන් සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දින මේ දහම් සාකච්ඡාවට මම මාතෘකා වශයෙන් තෝරාගත්තා මම විසින් රචිත කුඩා පොත්පත්ක් තියෙනවා. ඒක මම උපසම්පදාවට ඉදිරිපත් කර පොතක්. මේ පින්වතුන්ගේ ඉල්ලීම් පරිදි මම ඒකට පදනම් වෙච්ච ගාථා ධර්මය ගැන සාකච්ඡාව පටන් ගන්නයි හදන්නේ. සංයුත් සංගියේ තියෙනවා මෙන්න මෙහෙම ගාතාවක්. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සත්තවන් ඡන්න මේව උපාදාය චසු ලෝකෝ විභඤ්ඤති. මේ ගාථා ධර්මයේ ඇතුළත් වෙන්නේ සංයුත් සංගියේ. ඒ ගාථා ධර්මයේ අපි ප්‍රථමයෙන් බලමු තේරුම මොකද්ද කියලා. මේ ගාථාවේ නිතර සඳහන් වෙනවා චසු. චසු කියන්නේ පින්වතුන් දන්නවා හය. චසු ලෝකෝ සමුප්පන්නෝ. චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ ලෝකය මේ හයෙන්ම උපදිනවා. ඊළඟට දෙවන පේළිය තියෙනවා චසු කුබ්බති සත්තවන්. මේ හයෙම සැරිසරනවා. ඊළඟට තුන්වන පේළියෙන් කියනවා ඡන්න මේව උපාදාය. මෙයම දැඩිව අල්ලාගෙන. මෙයම කිව්ව හය. අවසාන පේළියෙන් කියනවා චසු ලෝකෝ විභඤ්ඤති. එයින්ම ඒ හය නිසාම වෙහෙසට පත් වෙනවා. දැන් සම්පූර්ණ අර්ථය මම නැවතත් කියන්නම්. ලෝකය මේ හයේ උපදිනවා. මේ හයේම සැරිසරනවා. මේ හයම අල්ලාගෙන ඉන්නවා. මේ හයෙම විහෙසටපත් වෙනවා. දැන් පින්වතුනි මං හිතන්නේ මේ පින්වතුන් දැනටමත් පූර්ණිගමණය කරලා ඇති මේ හය කියන්නේ මොකද්ද කියලා. මේ හය කියලා මෙතන සඳහන් වෙන්නේ පින්වතුනි සලායතන ඇස කන නාසය දිව ශරීරය සිත චක්කු සෝත ගාන ජිවහා කාය මන මේ ඉන්ද්‍රියන් බුදුදහමේ සඳහන් කරලා තියෙනවා සලායතන. ඉව ආයතන නමින් හඳුන්වන්නේ මේ ආයතන කියන එකේ සාමාන්‍ය වැටහීම යමක් නිර්මාණය වෙනවා යමක් නිෂ්පාදනය වෙන තැනක තමයි ආයතනය කියන්නේ. ඔය අපි දැනටත් කියන්නේ රාජ්‍ය සංස්ථා වගේ ඒවා. ඒ ආයතනේ යමක් නිෂ්පාදනය වෙනවා. දැන් අපි බලමු මේ පළවෙනි වාක්‍ය කියනවා චසු ලෝකෝ සමුප්පන්නෝ මේ හයෙම ලෝකයේ උපදිනවා. මොකද්ද පින්වතුනි මේ අර්ථය? ලෝකයේ උපදින්නේ මේ හයෙන්ද? දැන් මේ පින්වතුන් කල්පනා කරන ඇති කොහොමද මේ හයෙන් ලෝකයේ උපදින්නේ ලෝකයේ තියෙනවනේ කියලා. දැන් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න මේ ඉන්ද්‍රියන් හය අපිට නැත්තම් අපි මේ ලෝකය කියලා අදහස් කරගෙන ඉන්න දේ ගැන කිසිම වැටහීමක් අපිට ගන්න පුළුවන්. අපිට ගන්න බෑ. කිසිම වැටහීමක් ගන්න බෑ වචන විතරයි. ඒකයි මෙතනින් කිව්වේ මේ ලෝකය උපදින්නේ මේ හයෙන් ගන්න පණිවුඩ. මේ හයෙන් ගන්න විස්තර. මේ හයෙන් ගන්න සංඥාවල් වෙනත් විදිහකින් කියනවා නම් රූප සංඥාව ඔස්සේ රූප සංඥාව ඔස්සේ දැන් බලන්න කොහොමද උපදින්නේ කියලා අපි බලමු. ඇහැ ඇහෙන් කොහොමද ලෝකය උපදින්න සහාවෙන්නේ අපිට? රූප සංඥාව කියන දේ අපේ සිතට එහෙම නැත්නම් අපේ මොළයට ඇතුල් වෙන්නේ එක ద్వාරයක් වගේ. ඒ කියන්නේ ඇස. ඇස බාහිර ලෝකයේ රූපය එක්ක සම්බන්ධ වෙච්ච හැටියෙම ඒ රූපේ සම්බන්ධ පණිවිඩ අපේ මොළයට ගණගොස් මොළයේදී සිත මොළේ කියන්නේ සිත සම්බන්ධ වෙලා ඒ රූපයට අර්ථකථනයක් දෙනවා. ඇහෙන් කරන්නේ පින්වතුනි මේ රූපය සම්බන්ධ පණිවිඩයගෙන යන විතරයි. ඒ රූපය කුමක්ද කියලා තීරණය කරන්නේ සිත මොළේ සමග එකතු වෙලා. විශේෂයෙන් මොළේ ගැන අපි දහමේ වැඩි සඳහන් වෙන්නේ බටහිර සඳහන් වෙන්නේ මනස වෙනුවට හුගාද්දුවට මොලේ. කොහොමහරි මේ අර්ථකථනයේ අවබෝධය කුමද්ද දැක්කේ කියන එක එන්නේ සිතෙන්. එතකොට බලන්න ඊළඟටම කන. කනට ශබ්දයක් දැනිච්ච මොහොතේම ඒ පණිවුඩයක් අපේ සිතට ගියාම මොළෙත් සමග එකතු වෙලා එතෙන්දි නිර්වචනයක් දෙනවා මොන වගේ ශබ්දයක්ද කියලා. ඒ වගේම නාසයට ගඳ සුවඳක් ගන්ධයක් දැනෙනකොට ඒ පණිවුඩයත් අපට දැනෙනවා. පණිවුඩේ අර්ථකථනය කරනවා මොන වගේ ගඳක්ද සුවඳක්ද කියලා සම්මුති ලෝකයේ අනු. දිවටත් ඒ தත්ත්වයයි දිව මාර්ගයෙන් කිසියම් රසයක් පවතිනවා කියන පණිවුඩේ ලැබිච්ච මොහොතෙම ඒ වගේම සිතෙන් තීරණය කරනවා මොළයත් සමග සම්බන්ධ වෙලා මොන වගේ රසයක්ද කියලා නිර්වචනයක් දෙනවා. කයටත් දැනෙන ස්පර්ශ තේරම මෙන්න මේ විදිහට නිර්වචනය වෙනවා. මොන වගේ ස්පර්ශයක්ද දැනෙන්නේ කියලා. සිතට එන සිතුවිලි, එහෙම නැත්නම් ධම්ම රූප, ඒකත් ඒ වගේම නිර්වචනයක් වෙනවා. දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඇති, ඇහැ මාර්ගෙන් රූප සංඥාව වැටෙනවා, කන මාර්ගෙන් ශබ්ද සංඥාව වැටෙනවා, නාසය මගින් ගන්ධ සංඥාව වැටෙනවා, දිව මගින් රස සංඥාව වැටෙනවා, ශරීරය මගින් පොට්ටබ්බ එහෙම නැත්නම් ස්පර්ශ සංඥාව වැටෙනවා, සිත තුලින් සිතුවිලි ධම්ම රූප මනෝ රූප සම්බන්ධ සංඥාව වැටෙනවා. මේ සංඥා ටික අනුව තමා අපේ ලෝකය ගොඩනැගෙන්නේ, නිර්මාණය වෙන්නේ. That means the world is created by these senses. Then මේ ගොඩනැගෙන ලෝකයේ නිපින්වතුන් පටලවා ගන්න එපා. මේක සම්මුති ලෝකය, conventional world. වෙනත් විදිහකින් කියනවා නම් මනසට ලැබෙන පණිවිඩ අනුව, මේ හයෙන් ලැබෙන පණිවිඩ අනුව, information අනුව මනසින් ගොඩනගා ගන්න මේ ලෝකේ, mind made world. ඒකයි මේ ගාථාවේ පළවෙනි පේළියෙන් කිව්වේ චසු ලෝකෝ සමුප්පන්නෝ, මේ හයෙම ලෝකය ගොඩනැගෙනවා. දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඇති මේක අමාරු දෙයක් නෙවෙයි. ඊළඟ පේළියෙන් කියනවා මේ හයම සැරිසරනවා කියලා. මොකද්ද සැරිසරනවා කියන්නේ? දැන් අර පළමෙන් ලෝකයේ කියන අරමුණ ගන්නවා. ඊට පස්සේ මේ අරමුණේම සැරිසරනවා. මේ හයෙන් එන මේ අරමුණු වලම සැරිසරනවා. ඒකම අල්ලාගෙන ඒකෙම නැවත 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 ඒ අරමුණට හිත දානවා. ඒකයි සැරිසරනවා කියන්නේ. අපි කියන්නේ භාවනා කරනකොට විතක්ක විචාර කියලා කියන්නේ. විචාර කියන්නේ අරමුණ නැවත 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 නන්වනවා. එතකොට තුන්වන පේළියෙන් කියනවා මේ හැම අල්ලාගෙන කියලා. දැන් අවස්ථා තුනක් පින්වතුනි මෙතන අධියර තුනක් මේ බොහොම ලස්සනට පෙන්වන්නේ. ප්‍රථමයෙන්ම පණිවුඩයක් ආවා. කිසියම් පණිවුඩයක් ආවා. ඒකෙන් යමක් දැනගත්තා එයා. යමක් පවතින බව දැනගත්තා. රූපයක් පවතිනවා, ශබ්දයක් පවතිනවා, ගන්ධයක් පවතිනවා, ස්පර්ශයක් පවතිනවා, රසයක් පවතිනවා, සිතුවිල්ලක් පවතිනවා. ඒකේ ස්වરૂපයේ එක්කම අර්ථකථනය කරනවා මොන වගේ ගන්ධයක්ද, මොන වගේ ස්පර්ශයක්ද, මොන වගේ ශබ්දයක්ද, මොන වගේ රූපයක්ද කියලා. අර අපේ පංචස්කන්ධය නිර්මාණය වෙලා තියෙන කොටස් වලින් කියනවනේ අපිට වේදනා, සංඥා, සංකාර, විඥාන ආන්නේ ටිකෙන් තමයි මේ ටික හැදෙන්නේ. වේදනා කිව්වේ කෙලින්ම අපිට දැනෙනවා ඔය පණිවුඩේ. සඤ්ඤා කිව්වේ ඒක අර මං කිව්ව අඳුනා ගන්නවා මොකද්ද කියලා. සංස්කාර කියන්නේ ඒක අඳුනා ගැනීම අනුව සිතක් පහළ වෙලා ඇලීමක්, ඇටැච්මන්ට් එකක් ඇති වෙනවා. ඔය අනුව තමයි සංස්කාර සකස් කිරීම නිර්මාණය වෙන්නේ. දැන් මේ පින්වතුන්ට හොඳට වැටහෙන්න ඇති මේ ලෝකෙට ඇයි කියන්නේ මේ බුදුදහම සංස්කාර ලෝකේ. අවිද්‍යා පත්‍ය සංස්කාර. අවිද්‍යාව නිසා සංස්කාර උපදින මේ ලෝකෙම උපදින්නේ ඒක නිසා. දැන් හතරවන පේළිය. හතරවන පේළිය මෙහෙම මේ ගොඩනැගෙන ලෝකය අපි ස්වේච්ඡාවෙන් ගොඩනගා ගන්න ලෝකය ඒකෙම අපි හෙම්බත් වෙනවා කියලා මෙතන හරි වැදගත්. මොකද්ද මින්වතුනි මේ කියන්නේ හෙම්බත් වෙනවා කියලා? අපි කිසියම් පණිවුඩයක් ගන්නවා. පණිවුඩේ අඳුනාගෙන ඒකෙම සැරිසරනවා. ඊට පස්සේ ඒක අල්ල ගන්නවා. ඒක ඒකෙම වෙහෙසටපත් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න ඇහැට රූපයක් ආවම ඇත්ත වශයෙන්ම වෙන ක්‍රියාකාරීත්වය රූපයක් මේ ඇහැ මාර්ගයෙන් ලැබුණම අපේ මොළේ අපේ මතක ශක්තිය අපේ මතක ශක්තිය හරියට මේ පරිගණක යන්ත්‍රයක් වගේ ඒකේ තියෙනවා ලක්ෂ සංඛ්‍යාත මීට පෙර ලැබිලා තැම්පත් වෙලා තියෙන රූප සංඥා මේ රූප සංඥා සියල්ල එක ඒ මොහොතේම වේගෙන් තුලනේ වෙලා අර ලැබිච්ච නව රූපය ලස්සන එකක්ද කැත එකක්ද හිත අලවන දෙයක්ද කියලා තීරණය වෙලා තමයි අර නිර්වචනය දෙන්නේ මේක මොන වගේ රූපයක්ද කියලා. අනිවාර්යයෙන්ම ඒක සිදුවන දේ තමයි මීට ප්‍රථම දැකලා තියෙන රූප සමග තුලනයක් වෙනවා. ඒ අපි එකතු කරගත්ත සංස්කාර සමග බලනවා. ඒ වගේමයි ශබ්දයක් ලැබෙන මොහොතෙම මේ වෙන විට අපි එකතු කරගෙන මතකයේ තියෙන ශබ්ද සියල්ල සමග තුලනය වෙලා ඒ ශබ්දයට ආසාවක් ඇතිවීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇති වෙනවා. ඒ වගේම ගඳක් සුවඳක් දැනෙනකොටත් මීට ප්‍රථම අපේ මෙමරි බැංක් මතක බැංකුවේ කියන සියලුම ගඳ සුවඳ කියලා අපි බෙදාගත්ත ගන්ධයන් එක්ක තුලනය කළා මේ අලුතෙන් ලැබිච්ච පණිවිඩයේ ගන්ධය සුගන්ධයක්ද දුගන්ධයක්ද කැමති දෙයක්ද කියලා තීරණය වෙනවා. ස්පර්ශය කියන්නේ මීට පෙර ලැබපු මේ අලුත් ස්පර්ශ පණිවිඩේ එනකොට ලබාගෙන තිබිච්ච අපේ මතකයේ තැන්පත් වෙලා තියෙන සියලුම ස්පර්ශ තුලනේ වෙලා තමයි තීරණය වෙන්නේ මේක අපි නැවත නැවත ලබා ගත යුතු අපිට ආසා හිතන දෙයක්ද අපිට වැඩන්න දෙයක්ද කියලා. මතක ධම්ම රූපත් ඒ වගේමයි. දැන් මේ පින්වතුන් දන්නවා එතකොට බාහිර ලෝකයෙන් මේ ඉන්ද්‍රියම් මගින් ලැබෙන සංඥාව මේ වන විට ජීවිතේ අපි ගත කරමින් ඉන්න වයස අනුව තුලනේ වෙලා අද්දකින් අනුව තුලනේ වෙලා නිර්වචනයක් දෙනවා. ඒක හොඳද නරකද කැමැතිද අකමැතිද ලස්සනද කැතමී වගේ ඒ අනුව තමයි අපේ ලෝකය ගොඩ නැගෙන්නේ. ඒකයි කිව්වේ චසු ලෝකෝ සමුප්පන්නෝ. දැන් මේ පින්වතුන් දන්නව හොඳට කොහොමද දැන් මේ ලෝකය ගොඩ නැගුණේ කියලා. ඊළඟට මේ ඇයි මොකද්ද මේ කියන්නේ වෙහෙසටපත් වෙනවා කියලා? අපිට ඉඟියක් දෙනවා මේ ගොඩ නැගෙන ලෝකේම අපි වෙහෙසටපත් වෙනවා කියලා. බොහොම ලස්සනට කියනවා චතුරාර්ය සත්‍යයේ චතුරාර්ය සත්‍යයේ පළවන සත්‍ය බොහෝම හිමීට ප්‍රකාශ වෙනවා. ලෝකය ගොඩනගා ගන්න අපිමයි. මේ අපි ගොඩනගා ගන්න ලෝකය අපිටම හිමීට හිමීට වෙහසක් බවට පත් වෙනවා. වෙන විදිහකින් කියලා දුකක් බවට පත් වෙනවා. ඒ විහෙසට පත්වෙනවා කියන තේරුමින් අවසාන පදයෙන්ම ඊළඟට ධ්වනිත කරනවා. ධ්වනිත කරනවා බුදුදහමින් පෙන්වා දෙන මාර්ගය මේ දුකට ප්‍රතිකර්මය. එහෙම නැත්නම් මේ විහෙසට ප්‍රතිකර්මයේ එහෙම නැත්නම් නියම මොහොතේ තමයි නිරෝධය. සලායතන නිරෝධ කියන වචනේ සලායතන නිරෝධ නිබ්බාන කියන වචනය නිතර නිතර ත්‍රිපිටකේ සඳහන් වෙනවා. නිතර සඳහන් වෙනවා. ඒ කියන්නේ එතකොට සලායතන වලින් ලෝකේ ඇති වෙනව පින්වතුනි. ඒ වගේම සලායතන සම්බන්ධ කරලා නිරෝධයකුත් සඳහන් වෙනවා. නිරෝධය කියන්නේ අතර ගිරීම, නැවැත්ම. පැවැත්ම හා නැවැත්ම. පැවැත්ම සලායතන මගින් කෙරෙනවා. නැවැත්ම බුදුදහමේ පෙන්නන දහම අනුව කිසියම් දෙයක් යම්කිසි හේතුවක් උඩ පටිච්චසමුප්පන් හේතු ප්‍රත්‍යක් අනුව සිද්ධ වෙනවා නම් ඒ හේතු ප්‍රත්‍ය නැති කළා මේක නැති වෙනවා, වෙනස් වෙනවා, නිරෝධ වෙනවා. එතකොට මේ වෙහෙසටපත් වීම තමා ජීවිතයේ කියන්නේ. මේ වෙහෙසටපත් වීම තමා සම්මුති ලෝකයේ අපි භුක්ති විඳින ජීවිතේ. ඇයි මං සම්මුති ලෝක කිව්වේ? මේ සම්මුති ලෝකේ කිව්වේ අපේ මේ ඉන්ද්‍රියන් හයෙන් හදාගන්න ලෝකේ. ඒ යථාර්ථේ නෙවෙයි. ඒ යථාර්ථේ නෙවෙයි ඒ සම්මුති ලෝකයක් නිසා තමයි බුදුදහමේ පටිච්ච සමුප්පාදය කියන්නේ අවිජ්ජා පච්චා සංඛාර. අවිජ්ජා නිසා ලෝකේ සකස් කරගන්න. දැන් එතකොට මේ පින්වතුන්ට වැටහෙන්න ඇති ලෝකය මේ හයෙන් ගොඩ නැගෙනවා. ඒ හයේම සැරිසරනවා. ඒ හයේ අල්ලගෙන ඉන්නවා. අන්තිමට වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා කියන එක මේ පින්වතුන් පිළිගන්නවා. මම මේ පින්වතුන්ගේ අහන්න කැමති හදවතට තට්ටු කොල්ල අහන්න තම තමම මෙතන මේ මගේ ධර්මදේශනේ අහන පින්වතුන් ඉන්න පුළුවන් අවුරුදු 60 70 50 40 විවිධ වයස් වලට වැටෙන පින්වතුන් මේ පින්වතුන් තමන්ගෙන්ම අහලා බලන්න උපන්දා ඉඳන් මේ වනතුරු මේ තමන්ගේ ඇස් දෙකෙන් රූප සංඥා ලබා ගත්තා ඒ රූප සංඥා පසුපස ගියා සැරිසැරුවා අල්ලගෙන හිටියා. දැන් මං අහනවා දැන් ඇද්ද ඔය රූප සංඥාව ගත්තා. ඔය රූප බැලුවා. රූප භුක්ති විඳා. රූප අත්විඳා දැන් ඇද්ද ඇතයි කියලා කියනවාද තෘප්තිපත් හිතකින්. එහෙම නැත්නම් රූප අත්විඳීමෙන් සෑහීමටපත් වෙලා සහනකින් ඉන්නවාද? අර හතරවෙනි පේළියේ තියෙනවා වෙහෙසටපත් වුණා කියලා. ඒක අපිට ඉඟියක් දෙන්නේ වෙහෙසටපත් වුණා කියනක මේ පින්වතුන් තමන්ගේ හදවතට තට්ටු කළා නම් අපි වෙහෙසටපත් වෙලා දින්නේ. මේ කියන්නේ බොරුවක්ද? මේ බුද්ධ භාෂිතයක්. බුද්ධ භාෂිතය තමයි වෙහෙසටපත් වෙලා කියලා කියන්නේ. ඊළඟට බලන්න තම තමන්ගේ වයස මට්ටම අනුව මේ සවන මේ කණෙන් ආපු ශබ්ද සංඥාව ශබ්ද ගොඩ අහලා මේ වන විට අනේ දැන් නම් මට මේ ශබ්ද ඇහුව ඇති දැන් මගේ කන නිස්සබ්දව තියනවා නම් මං ආසයි කියලා තත්ත්ව ඇවිල්ලා තියනවද එහෙම නැත්නම් එහෙම එපා කියන්නේ වෙහෙතටපත් වෙලා තියනවද එහෙම නැත්නම් තවත් ශබ්ද අහන්න තියනවා අලුත් අලුත් ඒවා කොච්චර හොඳද කියලා මේ தත්ත්‍ය තමන්ටම පුළුවන් තෝරගන්න. නාහෙතේන සුවඳ ගඳ අපි කැමති නෑනේ වින්දනය කරන්න. සුවඳ වර්ග තියෙනවා ඒ ඇරේබියන් නයිට් නොයේකුත් වර්ග වල දැන් තියෙනවා සුවඳ විලවුන් මේ සුවඳ වර්ග මගේ නාසයට දැන් භුක්තියෙන්ද ඇති මට නම් දැන් මේ සුවඳ වර මුකුත් ඕනේ නැහැ, නාහේ ඔය නිකාන්ති විච්ඡා ගඳ සුවඳ මොකක්ක ඕනේ නැහැ කියන තත්ත්වෙට ඉන්නවද? එහෙම නැත්තම් අනේ තව මේකට වැඩි හොඳ සුවඳක් මට හම්බ වෙනවද කියලා බලාගෙන ඉන්නවද? තමන් අහන්න. අපි දන්නවනේ සාමාන්‍ය අවුරුදු 30 40 50 60 වකට අපි කොයි තරම් කොපමණ ප්‍රමාණයක් මේ ලෝකෙන් හරි මොන විදිය කියන්නේ රස විඳලා ඇද්ද දිව. දිව කොයිතරම් විවිධ වර්ගයේ රස භුක්ති විඳලා ඇද්ද කල්පනා කරලා බලන්න. දැන් කියනවාද දිව දැන් ඇති රස වින්ද දැන් නම් මට දිවට තේරෙන්නේ නැහැ රහ රස නීරස තේරෙන්නේ නැහැ එකහන්ද දැන් ඇති කියන තත්ත්වක ඉන්නවද නැත්නම් තව තවත් අලුත් නිර්මාණ රස අලුත් රස වර්ග එනවා නම් හොදයි කියන තත්ත්වක ඉන්නවද ඔය රස නීරස එකක් ගන්න තුින්ද මං ආසයි කියලාද කියන්නේ බොහොම සරල දෙයක් මේක හැබැයි අවංකව මේ පරීක්ෂණය කරන්න ඕනේ ස්පර්ශ පස්ස ස්පර්ශය කියන්නේ පිටවතුනි අපි මේ ශරීරෙත් දැන ස්පර්ශ රාශියක් තියෙනවා අද කාලේ වලන විශාල වශයෙන් තියෙනවා අහලා බලන්න තමන්ගේ මනසෙම්ම දැන් ස්පර්ශ වින්ද ඇද්ද නැත්තම් මීටත් වඩා බොහෝම සුවදායක ස්පර්ශ ලැබෙනවා නම් හොඳයි කියලා තෘප්තිකර තත්ත්වයක මනස තියෙනවද? සිතට ලැබෙන සිතුවිලිත් එහෙමයි. අපේ මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මේ සේරම නිහඬව සංසුන්ව තියෙන අවස්ථාවක අපිට සංඥා එන්නේ කොහෙන්ද? මේ පින්වතුන් දන්නවා ඇති. බෞද්ධයන් වශයෙන් කොහෙන්ද සංඥා? මනෝද්වාරයෙන් සංඥා යනවා. ඒ සංඥා අර අපේ හරක් තන කෑම රෑලි වෙනකම් වමාර වමාර ආයි තන කෑම කනවනේ. ඒ වගේ අපි හිත හිතා ඉස්සර කාලේ වෙච්ච මතකයක් බොහෝම නැවත නැවත ආවර්ජන කරමින් ඉඳ හරි ආසක්. එහෙම දේවල් කරලා දැන් වෙහෙසටපත් වෙලා තියෙනවාද කියලා තමන්ගෙන් මහන්. දැන් මේ ප්‍රශ්න වශයෙන් අහන්න කියලා මං මේ පින්වතුන්ගෙන් අහන්නේ ප්‍රශ්න කරන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාවක්. ඉතින් ඒ ගාථාවෙන් සත්‍ය තමයි පිළිබිඹු ඒක එහෙම තමන්ට දැනෙන්නේ නැත්තම් ඒත් තමන් දැනගන්න. බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළේ නැහැ මම කියන එක එහෙම පිළිගන්න කියලා. දන්නවනේ මේ පින්වතුන් කාලාම සූත්‍රයේ කියන ආකාරය. කාලාම සූත්‍රයේ ආගමක ඉතිහාසයේ දුන්න උපරිම පුළුල්ම නිදහස දීලා තියෙන බෞද්ධයන්. ගුරුවරයෙක් කිව්වට පොතක ලියවලා තිබුණාට පරම්පරාවෙන් ආවට බොහෝ දෙනා පිළිගත්තට බලධාරියෙක් කිව්වට තමන්ගම ගුරුවරයා කිව්වත් අවසානයේ බුදුරජාණන් වහන්සේ කියලා මම කිව්වත් පිළිගන්න එපා තමනු බලන්න මේකේ කිසියම් හරයක් තියෙනවාද කියලා තමන්ටත් වැටහෙනවා නම් පිළිගන්න. ඒ වගේ මේ ප්‍රකාශය බාන්නේ හතරෙන් ප්‍රකාශය. එහෙම නැතුව තමන්ගේ පිට පැටවූ වාක්‍ය වශයෙන් ගන්න එපා. ධම ඉගෙන ගන්න ඕනේ ඉන්න. දැන් පින්වතුනි මෙතන තව දෙයක් මම මතු කරලා දෙන්නම් ඕනේ. ඒක විශේෂයෙන් මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. ඒක ධහමට පරිබාහිරව මම කියන්නේ ඒ කියන්නේ අද මේ අපි ධර්මයේ දේශනා කරවට හුඟක් අවස්ථාවල්දී පින්වතුනි පින්වතුන් අපෙන් අහනවා මේක හාමුදුරනේ ඔය කියන බණ නම් අපිට පිළිගන්න පුළුවන්. නමුත් ඕක ක්‍රියාත්මක කරන්න හරි අමාරු ඉන්නේ මේ අද කාලේ. ඒක තමයි හැම තැනක දම් සභා මණ්ඩපයකදී ප්‍රශ්න ඇසීමේ කාලේදී අපට නැවත 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 ලැබෙන ප්‍රශ්නේ. ඒ නිසා මම මේ කාරණේ කියන්නේ, මේ කාරණේ කියේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි, මේ පින්වතු දන්නවා මීට අවුරුදු 2500 ගණනක් ඈත අතීතේ මේ ධර්මයේ දේශනා කළේ. ඒ කාලේ හිටිය මිනිසුන්ට මේ චක්කු සෝස්ත ගාන ජීවා කාය මන මේ ඉන්ද්‍රියන් හය තිබුණා. ඉන්ද්‍රියන් හය ප්‍රඥාවක් තිබුණේ නැහැ. අද ඉන්නාටත් ඒ ඉන්ද්‍රියන් හයම තියෙනවා. ඉතින් පින්වතුනි, මේ ඉන්ද්‍රියන් හයට බාහිර ලෝකයෙන් ලැබෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, පොට්ටබ්බ සංඥා, රස සංඥා, මනෝ, චිත්ත, සිතුවිලි වෙනස් වෙලාද ඒ තත්ත්වෙම? ටිකක් කල්පනා කරන්න, අද අපි ජීවත් වෙන්නේ 21 වන ශතවර්ෂයේ මුළු මහත් සමාජයේම වාණිජකරණයට භාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කැමති දේ මේ ඉන්ද්‍රියන් හයලව ලබා ගන්නවට වඩා අද තියෙන්නේ මේ ඉන්ද්‍රියන් හයලව අපිට කැමැත්තක් ඇති කරන විදිහට භාණ්ඩ නිෂ්පාදනයක් තියෙනවා මහා පරිමාණික වශයෙන් ලෝකේ. ඒ කියන්නේ වෙනත් විදියකින් කියනවා නම් ඉල්ලුමක් ජනිත කරනවා. අර ආර්ථික විද්‍යාව කියන්නේ ඉල්ලුම අනුව සැපයීම තියෙනවා. ඒක ඒ විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක මූලධර්ම වශයෙන් කිව්වට ඉල්ලුමක් ඇති කරලා තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන්ට සමහර විට දැනෙන්න පුළුවන් අපි වෙහෙසටපත් වෙලා නැහැ. අපිට රස, ස්පර්ශ, ඔය ශබ්ද ඕන තරම් අලුත් අලුත් දේලා යන අපි පරණයි කියලා අපි ඒකකට වෙහෙසටපත් වෙලා නැහැ කියලා. Tamanṭa ඒක දැනෙන්න නැති වෙන්න පුළුවන් මේ ආකර්ෂණීය වාණිජවාදී සමාජෙන්, විශේෂයෙන් අපි අද අපිට ආහාර දෙන්නේ රූපවාහිනී, කම්පියුටර් වගේ ඒවා. ඒවෙන් පුළුවන් තරම් ඔයගෙව ලැබෙනවා. උදේ ඉඳන් හවස වෙනකම ලැබෙනවා, බණත් අපිට අහන්න ලැබෙනවා. නමුත් වැඩියෙන් අපිට ලැබෙන්නේ මේ වගේ ඉන්ද්‍රයන්ට ගෝචර වන දේවල්. ඉතින් මේ පින්වතුන් ඒකත් සැලකිල්ලට අරන් අර මග ප්‍රශ්නේ අහුවානේ. දැන් Taman දැන් සෑහෙනපත් වෙලා තියෙන මේ චක්කුසෝත ගාන දිවා කාය මන වලට ඒවට අදාළ සංඥා ලබා ගැනීමෙන් වෙහෙසටපත් වෙලා තියෙන්නේ කියලා බලනකොට තේරුම් ගන්න අද සමාජෙන් Taman සමහර විට වශීකරණයටපත් වෙලා තියෙන්න පුළුවන්. නියම සිහිය නැති තත්ත්වෙට මේ ප්‍රචාර බාණ්ඩ ප්‍රචාරණේ through advertisement Tamanව වශීකරණයටපත් වෙලා තියෙන්න පුළුවන්. ඔය නොයෙකුත් මාදලියේ වෙළඳ පොළවල් වර්ග තියෙනවා. ඊවට ගියාම Taman මොනවද තෝරගන්නේ, Tamanගේ උපයෝගිතා ලයිස්තුවක් තිබුණා නම් ඒක අභිභාගින් එතෙන්දි අලුත් උපයෝගිතා ලයිස්තුවක් ඇති වෙලා ඒ තත්ත්වයට ලැබෙනවා. ඒ නිසා මේ වෙහෙසටපත් වීම පින්වතුනි, මේ ඉන්ද්‍රියන් නිසා වෙහෙසටපත් වීමක් කියන නොතේරි සාමාන්‍ය අසහනයක් තත්ත්වයට එන්න පුළුවන්. වෙනත් මොහොනවරකින් මේක තමන්ගේ අසහනයට හේතුව වෙනවා. ඉතින් ඒකයි මම මේ පින්වතුන්ට කියුවේ තම තමන්ම බලන්නේ තත්ත්වය කියලා. ඉතින් මේ තත්ත්වේ මෙහෙම තියෙනකොට තවත් එක කාරණයක් මේ සම්බන්ධයෙන් වැදගත්ම කාරණයක් තියෙනවා. මේ ඉන්ද්‍රියන් හය නිසා පින්වතුනි අපි කියවන ලෝකයේ ගොඩනගෙනවා කියලා. ඒ ලෝකයේ ගොඩනගෙනාට අමතරව ලෝකයටම සම්බන්ධ තවත් බහානක දෙයක් සිදු වෙනවා. තවත් බහානක දෙයක් සිදු වෙනවා. ඒ මේ ලෝකයේ කියන එකට මේකත් ඇතුල් කරන්න වෙනවා අපිට. මොකද්ද? උපං ගමන් දරුවෙක් මේ ඉන්ද්‍රයන් හයෙන් ලෝකය ගැන විස්තර ගන්න ඉස්සර ඒ දරුවගේ සිත බැලුවොත් අපි ඇත්ත වශයෙන්ම ඒ දරුවගේ සිත බැලුවොත් පින්වතුනි මමය මගේ කියන හැඟීම ඒ මොහොතේ නැති වෙන්න පුළුවන්. මේ සංඥා මේ ඉන්ද්‍රියන් එක්ක ගන්නවා එක්කම තමා මමත්වය අස්තිමානය ගොඩ නැගෙන්නේ. ඒක තමයි භයානකම දේ. අපි කියමු අපි රූපය අපේ ඇහැට පේනවා. ඊට පස්සේ අපි හිතා ගන්නවා මමයි මේ රූපය දකින්නේ. රූපයක් දකින මොහොතේ මායාවන් දෙකක් ඇති වෙනවා. එකක් තමයි රූපය දකින්නෙක් ඉන්නවා මම. ඒ වගේම රූපයක් තියෙනවා. අපි කියන්නේ දැන් අපි ව්‍යාකරණේ කියනවනේ කිසියම් දෙයක් කරන දෙකක් තියෙන්න ඕනේ. උක්තියක් තියෙන්න ඕනේ, අනිත් පැත්තකුත් තියෙන්න ඕනේ. දකින්නවා නම් දකින්න ඉන්න ඕනේ, දකින්න ලැබුණ දෙයක් තියෙන්න ඕනේ. අහනවා නම් අහන්නේ කින්ද ඕනේ, අහනු ලබන දෙයක් තියෙන්න ඕනේ. මේ දෙකම හිතේ ඇති වෙන මායාවන් දෙකක්. ඒකත් දිහි වෙන්නේ මේ හයෙන් අරමුණු ගන්නවත් සමග තමයි උපංගමෙන්. දැන් තේරෙනවා ඒකත් අර බිහිවන ලෝකයේම කොටසක්. ලෝකයක් තියෙනවා, මම මේ ලෝකයේ භුක්ති විඳිනවා. ලෝකයක් තියෙනවා, මම මේ ලෝකයේ භුක්ති විඳිනවා. දැන් මගේ ගාථාවේ තේරුම මම හොදට මේ පින්වතුන්ට දැන් විස්තර කරලා තියෙනවා. දැන් ඩිංගක් අපි ඔය ගාථාවේ නැතිදී, ඒ කියන්නේ අර මේ පින්වතුන් මගෙන් ඇහුවානේ මල් දීපු පුතේ සලායත නිරෝධෝ නිබ්බාණං කියලා හදාන් කරලා තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද නිරෝධය? අපි කොහොමද ආයතන 6 නිරෝධයටපත් කරන්නේ? ඇයි නිරෝධයටපත් කරන්නේ? දැන් මේ ගාථාවෙම පින්වත්තුන් අපිට සංඥාවක් ආවා. මොකක් සංඥාව? නිරෝධයට පත් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි වෙහෙසට පත් වෙනවා කියලා. වෙහෙසට පත් වුණාම නිරෝධයට පත් කරන්න දෙනවා. ඒක තමයි දුක කියන්නේ. කොහොමද අපි නිරෝධයට පත් කරන්නේ? මේ ඉන්ද්‍රියන් 6ම නිර්වින්දනය කරලා දානවා. නිර්වින්දනය කරනවා කියන්නේ සල්ල කර්මකදී ඉවහෙකටම මෙයා දැනෙන්නේ නැති වෙන්නේ. එතන ඉඳන් මොලේට යන පණිවුඩ ජාලය නවත්තනවා. ඒ ක්‍රමෙන් උත්තර ගන්න පුළුවන්. සමහරවල් පිස්සුවාද නවත් නතර වෙනවා. එහෙම නැත්නම් ඔපරේෂන් නෙමෙයි කණයි තීරම ගලවලා අහකට දානවා. එහෙමද මේ නිරෝධය ලබන්නේ? මේ සලායතන නිරෝධෝ නිබ්බාණං කිව්වම අපට යමක් පේන්නේ නැතුව නතර වෙනවද? අපට යමක් ඇහෙන්නේ නැතුව නතර කරනවද? නාහෙට ගඳ සුවඳක් දැනෙන්නේ නැතුව නතර කරනවද? නතර කරනවද ඒ ගඳ එන එක? කයට ස්පර්ශයක් දැනෙන්නේ නැති විදිහට ශරීර නිර්වින්දනය කරනවද? මොකද්ද කරන්නේ? නිරෝධ කියන්නේ ඒවා නතර කරනවා. මෙයන් පණිවිඩන එක නතර කරනවා. පණිවිඩන එක නතර වෙනවා. පණිවිඩ එනවා. නමුත් පණිවිඩේ බුද්ධියට ගෙන යන්නේ නැහැ. පිස්සු හැදුනම. නිර්වින්දනය කරා. සමහර අසනීපත් තියෙනවා. නමුත් දහම අනුව මේ Nirodha කුමක්ද කියන එක අපි ටිකක් සාකච්ඡා කරමු. ඒක මේ මගේ ගාථාවට අදාළ නැහැ. නමුත් මම හිතනවා මේ පින්වතුන් ඒක බලාපොරොත්තු වෙනවා. දැන් මේකට නම් මුළු ධර්මයේම කියා දේශනා කරලා තියෙන මේ සඳහා තමයි. Nirodha අපි බලමු ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පෙනුනම පින්වතුනි මේ දැක්ක රූපය දැන් මම විස්තර කර දුන්නා ඇහැ නෙවෙයි රූපයක් පවතින බව මොන වගේ රූපයක්ද කියලා තීරණය කළේ ඡායාව වැටෙන පමණයි එහෙම වෙන්නේ සිතෙන් තමයි මොලයක් එක්ක සම්බන්ධලා රූපය දැක්කා රූපය මොන වගේ එකක්ද කියලා සම්පූර්ණ නිර්වචනයක් කරන්න. මෙන්න මේ ක්‍රියාවලිය රූපේ ඇහැට වැටිලා අවසානයේ ඒක වේදනාව වශයෙන් ඇවිල්ලා ඒක අඳුනාගෙන සංඥාවෙන් ඊට පස්සේ සංස්කාර ගොඩ නගලා සිතුවිල්ලක් බවට පත් වෙන ක්‍රියාවලිය අපි නතර කරන්න ඕනේ. වේදනාවක් වින්දනය වෙලා ඒක අඳුනාගෙන සංඥාවෙන් සංස්කාර බවට පත් කරගෙන සිතුවිල්ල බී කරගෙන කර්ම රැස් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය මේ ප්‍රොසෙස් එක නතර කිරීම තමයි සලායතන නිරෝධෝ නිබ්බානං කිය. අඩු වැඩි වශයෙන් මේ ක්‍රියාවලිය නතර කරන ආකාරය ආර්ය අෂ්ටාංග මාර්ගය මගින් නේවන විට බෞද්ධයන් ලෙස මේ පින්වතුන් දන්නවා. නමුත් මමත් මේ මට කාල වේලාව තියෙන විදිහට කෙටියෙන් විස්තර කර දෙන්න. බලන්න අපි බලන්න ඕනේ රූපයක් දැක්ක මොහොතෙම ඒ මොහොතෙම ඒ ක්ෂණයෙම අපිට දැනෙන්නේ වේදනා කියන පංචස්කන්ධයේ රූප කියන්නේ මෙටීරියල් පැත්තනේ ද්‍රව්‍යම් පැත්තනේ අනිත් එක තමයි නාම මනසට එන්නේ වේදනා සංඥා සංකාර විඥාන මුලින්ම දැනෙනවා රූපයක් තියෙනවා කියලා. රූපයක් තියෙනවා කියන එක. සංඥා අවස්ථාවේදී තව ටිකක් දුරට ගිහින් ඒ රූපය මොන වගේ එකක්ද කියලා හඳුනා ගන්නවා. අන්න එතෙන් තමයි මෙතෙක් දැකලා තියෙන රූපය හැම තුලනය කරලා ඒකට නිර්වචනයක් සැපෙන්නේ. ඒ සැපෙන අවස්ථාව ඉවර වෙනවත් එක්කම කැමැත්තක් හෝ අකමැත්තක් හෝ උපේක්ෂාවක් ඇති වෙනවා. අනිවාර්යෙන් ඇති වෙනවා. කැමැත්ත අකමැත්ත දෙකම ඇති වෙන්නත් පුළුවන්. කැමැත්ත ඇති වෙන්නත් පුළුවන්. ඒ සංඥාව අනුව. මෙතෙන්දි තමයි විපාක දෙන කර්මයක් රැස් වෙන්නේ. මෙන්න මෙතන මුලින්දම් අපිට මේක නතර කරන්න බෑ. මෙන්න මෙතෙන්දි මේ ක්‍රියාවලිය අපිට නතර කරන්න පුළුවන්. සංස්කාර බවට පත් වීම. වේදනා සංඥා ඇති වෙලා සංස්කාර බවට පත් වෙ සංඥාව සංස්කාර දෙකේ තමයි කියන්නේ. බොහොම සියුම් මේ අවස්ථාව. ඒකනේ බාහ්‍ය දාරු චීරිය. දේශනාව සඳහන් කළේ දිට්ඨිය දිට්ඨ මාත්තම් භාවිතයි. දැක්කනයි යමක් දැකීම මාත්‍රයක් විතර එතනින් නතර කරන්න. ඇහුණනයි යමක් ඇහිීම මාත්‍රයක් එතනින් නතර කරන්න. වින්දනය කළානම් වින්දනයේ මාත්‍රයක් පමණයි කියලා මාත්‍රයක් එතනින් එහාට යන්න එපා. මෙන්න මේ විදිහට ශික්ෂණය වූ ඒක තමයි බුදු දහම කියලා වාහිදාර්වීර දේශනා කළේ. ඒ වාහිදාර්වීර ඒ අවස්ථාවෙන් රහත් බවට පත් වුණා. බුද්ධිය හොඳට දියුණු කරපු පුද්ගලයෙක්. ඒකයි ඒ වගේ ඉතා කෙටියෙන් Nirodhe. භව Nirodhe ඒ දේශනාවේ භව Nirodhe සම්පූර්ණ සඳහන් වෙනවා. ඒක තමයි ක්‍රමය. දැන් මේක අපි ටික සවිස්තරව සාකච්ඡා කරන්න කාල වේලා අනුව. කොහොමද අපි ඇහැට පේන රූපය ඒක සංඥා සංස්කාර බවට පත් වෙන්නේ නැතුව නතර කරලා දාහන්නේ? සබ්දයටත් ඒකම කරන්නේ කොහොමද? නිරෝධ කරන්නේ. ගන්ධ රස අනිත් සංඥා ටිකටත් ඒ නතර කිරීම කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. නිරෝධෙදී මෙතෙන්දී පළවෙනිම කාරණේ තමයි පින්වතුනි සම්මාදිට්ඨිය අනුව අපි ගැඹුරුව අවස්ථාවකුත් තියෙන ඇතන රූපයක් කියනකොටම රූපයක් පවතිනවා කියලා අපි ගන්න තේරුම ඒක තමයි අවිද්‍යාව කියන්නේ. එහෙම තමයි ලෝකෙම වෙන්නේ. මේ රූපය පවතිනවා. අපි ස්ථිරයි මේ රූපය ස්ථිරයි පවතිනවා කියලා ඒ හැඟීම උඩ තමයි අපි ඒක කෙරේ තවදුරටත් බලලා හිටන් මේක හොඳයි මේක නරකයි කියලා තීරණයක් කළා. මේකට ලැබියාවක් හෝ අකමැත්තක් ඇති. මේක පවතිනවා කියන හැඟීම. එතන තමයි පළවෙනි පියවර අවිද්‍යාව. අනිත් ටිකත් එහෙමයි. මේ ශබ්දය පවතිනවා. මේ ගන්ධය පවතිනවා. ඒක ස්ථිරව තියෙනවා. ඒ හැඟීම උඩ තමයි ඒක හොයන් යන්නේ තවදුරටත් හොඳද නරකද කියලා හොය හොයා යන්නේ. ඒ වෙනුවට අපට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ක්‍රමවේදයක් මේ එන සංඥාතික නිරෝධ කරන්න. ඒ ක්‍රමවේදේ විශාල වශයෙන් කියනවා නම් සීල සමාධි හික්මවන්න ඕනේ. හික්මීමෙන් පස්සේ සමාධිගත වෙලා ඒ විදිහට ක්‍රියාමාර්ගයකින් මේ දිහා බැලුවොත් අපිට මේ සංඥාටිකෙන් අයින් වෙන්න එක. මම මේක පැදගත් ටික විතර මේ අවස්ථාවට කියන්න. බුදුදහමේ අපිට උගන්වනවා ඉතාම වැදගත් විශ්වයටම පොදු තිලක්ෂණයක්. මොකද්ද ඒ තිලක්ෂණේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය කියන එක ගන්න අපි. අනිත්‍ය උඩ තමයි අනිත් දෙකම පදනම් වෙලා තියෙන්නේ. අනිත්‍ය කියේ නিত্য නෑ. නিত্য නැහැ. අපි මෙන්න මේ අනිත්‍ය සංඥාව හැම මොහොතකම මෙනෙහි කරනවා නම් ඒක භාවනාවක් වශයෙන් සමත භාවනාවක් වශයෙන් කරන්නත් පුළුවන්. අනිත්‍ය වඩන එක අනිත්‍ය සංඥා විදර්ශනාවට දෙත් කරන්න පුළුවන්. අනිත්‍ය සංඥාව සෑම මොහොතකම අපි මෙනෙහි කරනවා නම් ඵලමෙම මේ රූප සංඥාව, ශබ්ද, ගන්ධ මේ සංඥා එනකොටම ඒකේ දරෑරුම්කම අල්ලා ගැනීම අඩු වෙනවා. රූපයක් දැක්ක හැටි ඕකත් ඉතින් නැති වෙනවනේ. ඕකත් ඉතින් ටික දවස් තිබෙන නැතිලා විය කියලායි. සබ්ජය, සින්දු බලන්න විශේෂ හොඳට උදාහරණ බලන්න කොයිතරම් ගීත ගණනාවක් මාසයක් ඇතුළත ජනප්‍රිය වෙලා නැති වෙලා යනවා. නැති වෙලාම යනවා. ශබ්ද ගන්න එහෙමයි. ගඳ සුවඳ සුවඳ වර්ගුණත් අලුත් අලුත් දේවල් වෙනවා, පරණ වෙනවා අර සුවඳ. කොහොම හරි වෙනස් වෙනවා. එහෙම එතෙන්ින් බලන්න පුළුවන්. දැන් බලන්න අපි පූජයෙන් බුද්ධං මල් මල් මලක් බුදුන්ට පූජා කරනවා. බුදුන්ට මල පූජා කරන්නේ ලෝකේ තියෙන අති පවිත්‍ර දෙයක් බුදුන් වෙනුවෙන් අප පූජා කරනවා. ඒ පූජා කරන දේ අති පවිත්‍ර සුවඳක් තියෙනවා. නමුත් පසුවදා උදේ පූජාසනේ ළඟට ගියොත් අපි මේ මල් ටික පරුණාට පස්සේ දවස් දෙක යනකොට ඇතර ඉන්න බැරි ගඳක්. මේ එක උදාහරණයක් පමණයි මම කිව්වේ. අපේම මේ ශරීරයේ ඇතුළාන්තයේ දැස බැලුවොත් අපි අසුචි වගේ සමග අපිට කියා ගන්න බැරි දෙයක් අපිට මතක් වෙන්නේ. ඒ කියන්නේ අපි රසයි කියන දේ ඇත්ත වශයෙන් කුමක්ද? අපි ලස්සනයි කියන දේ ඇත්ත වශයෙන් කුමක්ද? ඒ අනිත්‍ය සංකල්පය තමයි මේ ටිකේ තියෙන්නේ. රස කියන එක අපි හදාගත් දා මොහොතක් ඒක ඒකම නිරස වෙනවා. ලස්සන කියන එක සම්මුතියක් අපි හදාගත්තේ ඒ වගේම අවලස්සනයි. මේවා සේරම සාපේක්ෂතා ධර්ම. සාපේක්ෂ කිව්වේ ලස්සනයි කියන වචන උඩ ගම කැත තියෙන්නේ. උස කියන වචන උඩ ගම මිටි තියෙන්නේ. සාපේක්ෂ ධර්මතා. ඩුවලිටි. එතකොට මේක අපි තේරුම් ගත්ත හැටිය මෙතන ලස්සනත් නෑ කැතත් නෑ දෙකම අපි හදාගත්ත දෙයක්. අපේ ජීවිතය ගැන යන්න අපි හදාගත්ත දෙයක්. රස නීරස ලස්සන කැත මේ වගේ සේරම සම්මුති ලෝකේ අපි හදාගත්ත දේවල්. එහෙම නැතුව මේ එකක් අපිට එහෙම කියන්න බෑ. නොකඩවා වෙනස් වෙමින් යන අනිත්‍යත වාජන වෙන ඒවා. මෙන්න මේ සංකල්පය අපිට රූපයක් දකිනකොටමත් ශබ්දය ඇහෙනකොටත් ශබ්ද නෙවෙයි අපි සාමාන්‍ය ශබ්ද අහනවා කියලා අහන්නේ. ඒක ගීතයක් ඒ වගේ ආකෘති අට අපිට ඇහෙන්නේ. ගන්ධයක් ඒකත් අපිට දැනෙනකොටම මේ අනිත්‍ය සංඥාව අපිට දීපත් වෙනවා. එකක් තමයි බුදුදහමෙන් පෙන්නේකම් මේ සංඥා වලින් මිදෙන්න තියෙන එකක් මතක තියාගන්න. ඊළඟ කාරණේ තමයි අතිශය වැදගත්. දැන් මම කියවනේ අපිට පෙන්ලා තිනවා විදර්ශනා භාවනාව. මොකද්ද කිව්වොත්නේ අපි විදර්ශනා භාවනාව යටතේ මේ ඉන්ද්‍රයන්ගෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සංඥා ගැනීම නතරකරන්ද කියා දෙන අවවාද අපිට කියලා තියෙනවා. අපිට දේශනා කරලා තියෙනවා ධාම ලස්සනට සතිපට්ඨාන සූත්‍රයේ වේදනාවන් ඇවිල්ලා යන හැටි බලයින්ද සිතුවිලි ඇති වී නැති වෙන ආකාරය බලයින්ද ධම්ම රූප ඇති වී නැති වී යන ආකාරය බලයින්ද කයේ හැසිරීම බලයින්ද මේ සේරම මේ හැසිරීම ටිකට පදනම් වෙන්නේ මේ ඉන්ද්‍රිය හයෙන් එන පණිවුඩ. ඉන්ද්‍රිය හයෙන් මේ පණිවුඩ එන්නේ අපිට වේදනාව ඒ සියල්ල ගැන. එතකොට රූපයක් අපිට ශබ්ද ඇහෙනවා කියන්නේ ශබ්දේ දෙස බලයින්ද. ශබ්දේ අහගෙන ඉන්න සිහියෙන් අහගෙන ඉන්න. ශබ්දෙට ඇලෙන්නේ නැතුව ශබ්දෙට ඇලෙන්නේ නැතුව ශබ්ද සිහියෙන් අහගෙන හිටියොත් ශබ්දය අපිට කොයි මොහොතේ හරි පාවෙලා ශබ්දේ ගත යුතු දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා. ඇති වෙනවා නැති වෙනවා මේක අපි කියන වගේ තාලයක් එහෙම කන්නේ මෙතන ඇතිව නැතිවක් තියෙනවා. ගන්ධය දැක්කත් ඒක කැඩි 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 නැති වෙවි යෑමක් අපි දකින්නේ ඒ දිහා බලා හිටියොත්. කොයිතරම් අපි සම්මුති ලෝකයේ රසවද්‍යයක් කිව්වත් ඒ දේ මගාරින්ද යන්නේ නැතුව ඒ දේ බලාගෙන හිටියොත් අපිට තේරෙනවා ඒකේ හරසුන් බව. එහෙම නැතුව මතක තියාගන්න ශබ්ද බලන් ශබ්ද අහන්න නැතුව මං ඉන්නවා. රූප බලන් නැතුව ඉන්නවා. ගඳ සුවඳ වින්දනය කරන්න නැතුව ඉන්නවා. රස බලන් නැතුව ඉන්නවා. ඉරෙන් ඈත් වෙලා ඉන්නවා. රසවත් දේවල් ගන්න නැතුව. ඒක නෙමෙයි විදර්ශනාව කියන්නේ. ඒ දැකලා ඒ තුලින් ගොස් එහි තියෙන හරසුන් භාවය වටහා ගන්න එකයි. හරසුන් භාවය වටහා ගන්න නම් සිතේ සිත කියන එක හරසුන් එකක් බව දැනගන්න නම් සිතෙහි සිතුවිලි පහළ වෙලා නැති වෙලා යන ආකාරය බලයින්ට. ඇහැට රූපයක් දැක්කම ඒ රූපේ නිසා නොයෙකුත් තවත් චිත්ත රූප ඇති වෙලා නැති වෙලා යන හැටි බලාගෙන. ඒ දැස සිහියෙන් බලයින්ට. සිහියෙන් බලා හිටියම තේරෙනවා අපි මවාගත්ත දෙයක් මේ ලස්සන රූප කියන එක ලස්සන ශබ්ද කියන එක මේ වචන දෙකකින් කියනවනේ ලස්සන කැත කියලා ඒවා සේරම අර්ථ ශූන්‍ය දේවල් කියලා තියෙනවා. මේ ඒ සතිපට්ඨාන අනුසීයේ මං කිව්වා සීය පවත්තරන්නේ මේ ඉදාම කෙටියෙන් මම පවසන්නේ නිරෝධය කියන එක මං කිව්වා ගාථා ධර්මයට අදාළ නැහැ නමුත් මං හිතුවා මේ පිටුතුන් බලාපොරොත්තු වෙන එක. ඊළඟ කාරණේ තමයි අපිට තියෙන මං කිව්වද අනිත්‍ය සිහිය සිටීම ඊළඟ තමයි මේ මොහොත. දැන් බලන්න පින්වතුනි හැම අපිට රූපයක් පේනවා. රූපයක් පේන මොහොතෙම අපේ සිත යනවා චිත්ත රූප සේට්ට අපි මේ වෙනකොට දැකලා තියෙනවා. අතීතයට යනවා. ක්ෂණයක සිදු වෙන්නේ මේක. අතීතයට ගොස් තුලනය කරලා ඒ ක්‍රියාවලිය නිසා තමයි කෙලස් ඇති වෙන්නේ. ඒ කියන්නේ කෙලස් කියන්නේ එක්කෝ ඒ රූපය ප්‍රතික්ෂේප කරන් ද්වේෂයක් ඇති වෙනවා එහෙම නැත්නම් ඒක නැවත නැවත බලන්න ආසාවක් හිතෙනවා. ඒකයි කෙලස්. එන්නේ ඒ දේ ඇති වෙන්නේ අපි මේ මොහොතේ මේ එන දේ ගැන බලා ඉන්නට වඩා ඒකේ අතීතයේ ආවර්ජනය කිරීමට යා. ඒක එහෙම නැත්නම් ඒක උඩ හිතින් මවා ගන්න අනාගතේ යම් කියලා. බලන්න මලක් දැක්ක අපි. මලක් දැක්ක හැටිය මේ වෙන විට මල නිසා මගේ සිතට වෙච්ච සියලුම අත්විඳීම් මතකයට එනවා. අර නවක කෙටි කතාවක් එමත් තියෙන්නේ රතු රෝස මල කියලා. රතු රෝස මල කියනකොට මුළු ජීවිතය සම්බන්ධ ප්‍රේම සම්බන්ධය මොන වගේ දෙයක් හරි මතක් වෙනවා. මේ මොහොතේ මල ගැන මෙච්චර කාලයක් තිබිච්ච මතක නැතුව මේ මොහොතේ මල කියනකොට ඒ මොහොතේ ඉන්නවනම් අපිට ඒ ටිකේ ඉන්නේ නැහැ. එතකොට අර රූප සංඥා වැටලක හුඟක් අඩු කරගන්න පුළුවන්. මේ මොහොතේ පමණක් ජීවත් වීම. සිහියෙන් ඉඳ අනිත්‍ය මෙනෙහි කරලා මේ මොහොතේ පමණ. මේ ක්‍රමවේදයෙන් අපි විපස්සනා භාවනා මේ ක්‍රමවේදයෙන් අපිට පුළුවන් රූප සංඥාව ගන්ධ සංඥාව රස සංඥාව පොට්ටබ් සංඥාව ඒ සේරම අඩු කරගන්න ඈතට ගිහින් සම්පූර්ණ නිරෝධය දක්වා යන්න පුළුවන්. මේ කිව්ව ටික ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතර අවස්ථාවක සඳහන් කරනවා රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ ඉන්ද්‍රියන් 6 කියනවා පාළු ගම් වගේ කියලා. Deserted village. තද පාලුගම් කියන්නේ. පාලුගමක ජනපදවාසීන් නැහැ. මිනිස්සු නැහැ. ගම විතරයි තියෙන්නේ. ඒ වගේ මේ වගේ නිරෝධ කර සිතක මේ ඇහැ වටේ සංඥා ඇහෙන් සංඥා එන්නේ නැහැ. ඇහැ විතරක් තන් වෙලායි. කන ඒකත් සංඥා ඇතර නැහැ. කනට ඇහෙනවා නමුත් ඒ සංඥා අපි බාර ගන්න සංඥාබ්බට ඒපත් වෙන්නේ නැහැ. පාළු ගමක් කියන්නේ ඒක. අර ගම්වැසියෝ කිව්වේ එන අරමුණු. නාහෙත්තේම ඒවා පාළු ගම් මේ ඉන්ද්‍රියන් පාළු තත්ත්වයට එනවා. බුදුජාණන් වහන්සේම දේශනා කළා කියලා. ඒක ඉතාම බැරෑරුම් කාර්යයක්. භව නිරෝධය දකින්නවා කියන්නේ ඒකයි. අඤ්ඤා වේදිත නිරෝධය කියලා කියන්නේ. ඒක ඉතා කෙටියෙන් මම පැහැදිලි කර දුන්නේ මූල ධර්ම ටික පමණක් සිහියෙන් ඉඳ එන එන දේවල් කෙරේ මේ මොහොතේ සිහියෙන් ඉඳ අනිත්‍ය සංඥාව දිගටම පුරුදු කරලා තියෙන්න ඒ ටිකෙන් පුළුවන් අපිට බොහෝම අපහසු කාර්යයක් මේ සලායතන නිරෝධක ඒ කියන්නේ කන තියෙනවා ඇහැ තියෙනවා නාසය තියෙනවා ක්‍රියාත්මකස් වෙනවා දිව තියෙනවා ක්‍රියාත්මක වෙනවා ශරීරයේ ස්පර්ශය ක්‍රියාත්මක වෙනවා නමුත් අපි ඒක බාරගන්නේ නැහැ ඒකට ඇලෙන්නේ නැහැ ඇටැච්මන්ට් එකක් නැහැ හරියට අර නෙළුම් කොළයට පිනිබිඳු නම එක උරාගන්නේ නැහැ ඇබ්සෝබ් කරගන්නේ නැහැ වීස් වෙලා යන තත්ත්වයකට එන එහෙම වෙච්ච දවස් තමයි අපි කරන ක්‍රියා විපාක ක්‍රියා නෙවෙයි චේතනාත්මක දේවල් නෙවෙයි සලායතන නිරෝධ කියන தත්ත්වය එකයි මේ මුළු බුදුදහමෙන්ම සීල සමාධි ප්‍රඥා වලින් ඒ தත්ත්වෙ කරන ආකාරය පෙන්වන්නේ මේ தත්ත්වෙ කරන්න පළවෙනි හික්මෙන්න ඕනේ හික්මෙච්ච නැති මිනිහෙකුට කාටවත් සිත නිශ්චල කරගන්න අමාරු සීල පදනම කරලා තියෙන එක අපි නතුළු සීලය පදනම වෙලා තියෙන්නේ සීලෙන් පෙන්වන්නේ රාග ద్వේෂ මෝහ ඇතිවන අවස්ථා ගණන අඩු කරනවා අඩු කළා කය සංවර කරනවා සිත කය වචන ඒ සංවර කිල්ල සිතට බලපානවා ඊළඟට සිත පිරිසිදු කරලා සංවර කරනවා භාවනාවේ ඊට පස්සේ පුළුවන් මේ Nirodhe දක්වා යන්න සිහියෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේට අපි කියන awaken one පැය 24ම අවදියෙන් සිටින පුද්ද. ඉතින් මේ ටික කල්පනා කරගන්න Nirodhe ගැන මම කියන්නේ අද මම අංග සම්පූර්ණ විස්තරයක් කළා කියලා. ඒ Nirodhe කියන එක ටිකක් දීර්ඝයි. අද අපි සාකච්ඡා කළේ මේ හයෙන් තමයි ලෝකෙ බිහිවන්නේ දැන් දැනගන්න පුළුවන් මේ පින්වතුනි මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා අපි මෙච්චර කාලේ හිතාන හිත ලෝකෙ නෙවෙයි කියලා ඊළඟට මේ ලෝකේ සැරිසැරීම වෙන්නේ මේ හැමයි අල්ලගන්නේ ඒ නිසාමයි හෙම්බත් වෙන්නේ මේ දොරටින්ම තමයි අපි Nirodha දකින්නෙත් භවයේ ඇති කරගන්නෙත් භව Nirodha දකින්නෙත් මේ ටිකෙන්මයි එකම දේ උපයෝග කරගෙන සලායතන නිරෝධෝ නිබ්බානං කියන්නේ සලායතන වලින් ගන්න රූප සංඥාව. එතින් පැටලව ගන්න එපා මේ පින්තුන් හිතයි ඇහැට විතරයි රූප සංඥා නෑ. මේ සියලුම සංඥා රූප ගන්ධ රස ස්පර්ශ කියන හැම සංඥාවකටම පින්තුනි අවසාන වශයෙන් ගින් හේතු වෙනවා රූප සංඥාව, ඝන සංඥාව. දැන් බලන්න රූපේ කෙලින්ම රූප ගන්ධයක් ගඳ සුවඳක් එන්නේ කොහේ හරි ද්‍රව්‍යකින් ඒ වගේම රසය එන්නේ කොහේ හරි ද්‍රව්‍යකින් පදන අවසාන මතකය එනවද කවදා හරි පුද්ගලයේ එහෙම ද්‍රව්‍යයක් නැතුව මතකයක් මතකයට සම්බන්ධ වෙන කතාපොත්ටි ද්‍රව්‍යක වැටෙනවා ඒක නිසා පොදුවේ මේ වචනයට භාවිත කරනවා රූප සංඥාව එතකොට රූප සංඥාවෙන් වෙන් වෙන ආකාරයේ අයින් වෙන ආකාරයේ තමයි මේ Nirodha කියලා කියන්නේ. මේ රූප සංඥා ඇති වෙන්නේ මේ හයෙන් ගන්න පරිවෘත්ති. ඒකෙන්ම ලෝකේ ගොඩනගෙන කුවේ එක. ඉතින් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න දැන් දන්නව හොඳට මේ ලෝකය කියන්නේ මොකක්ද? ඒ ලෝකෙන් තමන් හෙම්බත් වෙලා තියෙනවනම්, වෙහෙසටපත් වෙලා තියෙනවනම්, වෙහෙසටපත් වෙලා නැත්තම් අපිට ඉන්ජෙක්ෂන් ගහලා වේස නිවා ගන්න බෑ. වෙහෙසට පත් වෙලා තියෙනවා හොයන්න ඇයි වෙහෙසට පත් උනේ බුදුදහම අනුව. ඊට පස්සේ වෙහෙස නිවා ගන්න නිරෝධයට පියවර තබන්න ඔය දැන් මං කිව්ව ආකාරයේ ටිකක් බලලා තවත් ඒකට කියන්න තියෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. මම හිතන්නේ අපිට මේ සලායතන වලින් කොහොමද මේ ලෝකයේ ගොඩ නැගෙන්නේ, ඉක්සරි සරන්නේ, අල්ලා ගන්න, ඒ වගේම වෙහෙසටපත් වෙන්නේ කියන ටික හොඳට පැහැදිලි වුණා. ඉතින් එතෙන්දී ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා, අපි නානා වයස් සීමාවල ඉන්න කට්ටිය අපි හදවතට තට්ටු කරලා අහන්න කියලා අපි බලපු රූප, ශබ්ද, ගන්ධ ආදී දැන් බැලුව ඇති කියලා කාටවත් හිතෙනවද කියලා. ඉතින් ඒ වෙලාවේ මට නිතර නිරන්තරයෙන් සිහිතාව මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කිව්ව ඌනෝ ලෝකේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා, කියන්නේ තණ්හාවට දාසයන් බවට පත් වෙලා ඉන්නවා හැම වෙලාවෙම ඌනතාවයකින් පෙළෙනවා කියන එක. ඉතින් බොහොම අපේ ඇරවීමක් වගේ දේශනාවක් අදත් අපි ඇවි පසුගිය සතිය වගේම, ඒ වගේම මම කනගාටු වෙනවා අපිට කීප දිනෙකට සහභාගී වෙන්න බැරි වුණා මේ ස්කයිප් එක හරහා කරන මේ ධර්ම දේශනාව වලින්. වැඩිම ගාන 20-22ක් වගේ තමයි ගන්න පුළුවන් නිසා සමහරුන්ට සවනට සිස්ලස ගුවන්විදුලියේ මගින් අසන්නට වුණා. නමුත් මම හිතනවා තාමත් ඒ අය ගුවන්විදුලිය ඔස්සේ අසනවා ඇති කියලා. ඉතින් කොහොම වුණත් ස්වාමීන් වහන්සේට අපි බොහෝ කෘතඥතාවය පළ කරනවා මේ ආකාරයට අපිට සලායතන ගැන පැහැදිලි කරලා, ඒ වගේම සලායතන නිරෝධය කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කිරීම ගැන. ඉතින් කල්යාණ මිත්‍රයන්ට මම යොමු වෙන්නම් මේ අද කරපු දේශනාව යටතේ. යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් හරි තියෙනවා නම් දැන් ඒ ප්‍රශ්න වලින් හෝ අදහස වලින් එකතු වෙන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි. මම හිතනවා කාල වේලාවෙන් ප්‍රොවිෂන් ගන්න එක බොහොම වටිනා දෙයක්. කන්නා කරලා එක තියෙන දෙවන්සම්
ජනවත මම හිතනවා කතා කරත්.
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ඉතාමත් අනර්ග ධර්ම දේශනා මම ආසාවෙන් අහගෙන හිටියා. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ දැන් කියපු එක මේ මම මේ ළඟදී චිත්ත වීති අභිධර්මයේ මේ ඉන්ටර්නෙට් එකේමයි තිබුණේ. චිත්ත වීතියක් හොඳට ඉගෙන ගත්තා. ඒක ඇත්තටම ඉතින් මම දැන් ඒක හිතුවා දැන් මලක් දිහා බලනකොට ඒ චිත්ත වීතිය වැඩ කරන හැටි ටිකක් බලාගෙන ඉන්න වගේ පුරුදු වෙන්න ඕනේ කියලා. ඒක කෙරෙන් ටිකක් කෙරෙන්න පුළුවන් වගේ කියලා හිතනවා. අර දැක්කපුවාම අර පංචස්වාර වර්ජන සිත කියලා වුණ හිතාගන්න. ඊට පස්සේ චක් විඥානේ ප්‍රසිද්ධ සම්තිරණ වත්තපන්න එහෙම හිතලා ජවන්න එහෙම හිතන්න පටන් ගත්තාම අර මල එක්ක යන ආශාව, ద్వේෂය, තරහ කියන ඒවා ඒව නිකන් නැති වෙනවා වගේ ගතියක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කරන එක හරිද වැරදිද කියලා අනුකම්පාවෙන් කියලා දෙන්න තිරුවන් සරණයි.
හොඳයි ප්‍රශ්නේ වැදගත්. දැන් ඕක තමයි ඊටම කෙටියෙන් විපස්සනා භාවනාදී කියන් සිහියෙන් ඉඳලා බලාින්ද සිතුවිලි ඇතිවන ආකාරයක් නැතිවලා යන ආකාරයක්. නමුත් ඔය අභිධර්මයන්ව චිත්තක්ෂණ 17 ඒ වගේ අවස්ථාවක් ඔබට ඊටම දියුණු තත්ත්වයකට යනකම් මේ බලා ගන්න බෑ. සිහියෙන් හිටියට ඒ චිත්තක්ෂණ 17 හොයාගන්න අමාරුයි. පොදුවේ ඔය පින්වතියට පුළුවන් මේ චිත ඇති වෙලා නැති වෙලා යන ආකාරය බලා ගන්න පුළුවන්. එතකොට ඒ සිහිය තියෙන හැම මොහොතෙම පින්වතුනි ඒ සිහිය පවතිනවා නම් කොයි මොහොතේ හරියට එතෙන්දී කිසිම වෙලාවක අර ඒක නිසා කැමැත්තක් හෝ අකමැත්තක් කේන්තියක් හෝ ආසාවක් ඇතුල් වෙන්නේ නැහැ. ආසාව ඇතුල් වෙන්නේ සිහිය නැතර වූ මොහොතේ. සමහර විට සිහිය නැති වෙලා ආසාව ඇති වුණා නේද කියලා ඔය පින්වත්ිය දැනෙන්න පුළුවන්. එතකොට ඒ සිහිය නැති වෙලා නැවතත් සිහිය ආව තමයි තේරෙන්නේ මගේ සිහිය නැති වෙලා මොහොතක් තිබුණා. එතකොට තමයි මේ කේන්ති. පස්සේ දැනගන්න කේන්තිය ආව බව. කේන්තියයි සිහියයි එකට යන්නේ නැහැ. සිහිය මොහොතක් කර නැතුව නම් තමයි කේන්තියෙන්නේ. හොඳට මතක තියාගන්න අපි සිහියෙන් ඉන්නවා කියන්නේ සිහියෙන් දිගටම හිටියොත් ඒ කෙලස් එන්නේ නැහැ. ඒ කියන්නේ කෙලස් ලැජ්ජා සීදි වගේද අපි දන්නවා ඒක නරක දෙයක් කියලා ඒක එන්නේ නැහැ අපි බලා හිටියා හරියට ගාඩ් කෙනෙක් දාලා වගේ තියෙන්නේ. නමුත් අපි දන්නම නැතුව සිහිය මොහොතකින් නැති වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ මොහොතේ රද්දා සිංග ගන්නවා අර කේන්තිය ඒව ඊට පස්සේ ආයිත් සිහිය ආවට පස්සේ අපි දැනගන්නවා මට සිහිය මේවා නැත්‍ය මේ කේන්තිය ආවනේ කියලා. ඒ ඔබතුමිය කිව්ව ක්‍රමය අදා නමුත් අර අභිධර්මයේ තියෙනවා හිතේ තියාගනේ කරන්න ගියොත් හරි පටලැවිල්ලක වෙනවා. මේන්න මේ චිත්තස්සනේ මේක නේද කියලා හිතන්න එපා. බලයින්ද මොකද වෙන්නේ කියලා. තමන් පොතෙන් ගත්ත දැනුම තමයි මේ වෙන්නේ කියලා හිතන්න යන්න එපා. එතකොට ඒක නිරෝධන වෙන්නේ ලොකු සංකීර්ණ සිතුවිලි ටිකක් එන්නේ.
බොහොම පින් ස්වාමීන්
වහන්සේ.
හැමෝම මයික් මියුට් කරගන්න. කතා කරනකොට විතරක් මයික් එක අන්මියුට් කරන්න. හොඳයි. තවත් කාට හරි එකතු වෙන්න පුළුවන් සාකච්ඡාවට.
අත්‍යවශ්‍ය තමයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තාම තියෙනවා. දැන් වහන්සේ සඳහන් කළා අසින් රූපයක් දකිනකොට එතන රූපයක් තියෙන රූපයක් නැහැ, රූපේ දකින දෙයක් නැහැ, දකින කෙනෙක් නැහැ කියලා. අපිට ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් ඒක මේ අපි සාමාන්‍යයෙන් භාවනා කරන එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් දැන් ගාඩන් එකේ තියෙන මලක් දිහා බලලා එතන මලක් නැහැ, මෙතන දකින කෙනෙක් නැහැ කියන එක එතන අපිට හේතු ප්‍රත්‍ය අනුව මේක බලන්න පුළුවන්ද? අර හරියට දැන් මේ රූපේ තිබුණට අපි රූපේ දකින්නේ රූප සංඥාව නිසා. මොකද ඇහැයි රූපය ගැටුනහම ඇති වෙන චක්කු විඥානය නිසා ඒ රූප සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ එතකොට අපි තියෙන දේ දේ විදිහට නෙවෙයි දකින්නේ. ඒ සංඥාවෙන් අපිට හඳුන්ලා දෙන දෙයක් විදිහට අපි දකින්නේ. හරියට ඉතින් මම සමහරට හිතනවා දැන් ගහක හේවණැල්ලක් තියෙනකොට අපි හේවණැල්ල කියලා එකක් නැහැ. අර හේතු ප්‍රත්‍ය නිසා ආලෝකයක් ගහක් නිසා හේවණැල්ල ඇති වුණා. ඒ හේතු නැතිවීමෙන් හේවණැල්ල නැති වෙනවා. ඒ වගේම ඒ රූප සංඥාව අර හේතු නැතිවීමෙන් රූප සංඥාව නැති වෙනවා. එතකොට එහෙමනම් මෙතන දකින දෙයක් නැහැ. ඒ වගේම මෙතන විඥාණය ඒක දකින කෙනා ඇති වෙන්නේ රූපයේ සමගම ඇති වෙන විඥාන නිසා දකින කෙනාට ඇති වෙනවා. දකින කෙනයි රූපේ සංඥාවයි එක මොහොතේ ඇති වෙලා නැති වෙනවා. ඒ විදිහට බැලුවාම හරිද කියන එක මට දැනගන්න අවශ්‍ය ස්වභාවය තිරුවන් තරණයි.
මේකයි පින්වත්නි දැන් මෙතන කියන්නේ දැන් අපි දැන් දන්නවා න්‍යායක් වශයෙන් අර කියන ඇකඩමික් ඒ දැනුම අනුව අපි දන්නවා මෙතන දකින්න දෙයක්ුන් නැහැ දකින්නකුත් නැහැ කියලා දහම් පොත්පත් කියෝලා. මේක අත්විදීමෙන් සාක්ෂාත් කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න එක තමයි විපස්සනායෙන් අපි කරන්නේ. දැන් මල දිහා වුණත් මල ගැන මට තියෙන මතකයන් සේරම අයින් කළා. මේ කන්ඩිෂන් මයින්. ඒක සම්පූර්ණයෙන් අතහැරලා කවදාවත් මලක් දැකලා නැහැ. ඒ වගේ විදිහට මල දිහා බලන්โดලේ ඒකනේ අර මේක හරි අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. නිරන්තරයෙන් ඒ විදිහට බලනකොට දැන් බලන්න මම මේක අත්විඳලා තියෙනවා සමහර අවස්ථාවදී අපි ඇස් පියා ගන්නවානේ භාවනා කරනකොට. නමුත් බලන්න ඇස් ඇරගෙන කිසියම් දෙයක් දිහා බලා ඉඳ හිත එකගව හිතන්නේ නැතුව අර ඒ වස්තුවේ තියෙන රූපය වෙනස් වෙනවා. රූපය දියවි හරි මොකක් හරි වෙනවා, වෙනස් වීමක් වෙනවා. කොහොමද වෙන්නේ මේක? ඒ කියන්නේ එතන අර මේ දේශනා කියන්නේ ද වෙහෙසටපත් වෙනවා කියලා. කොපමණ ලස්සනයි කියලා හිතාගෙන හිටියත් ඒක අපි මගහරින්න බලන්නේ නැතුව ඒක බලාගෙන ඉන්නකොට ඒකේ නීරස ගතිය ඇති වෙනවා. අර ලස්සන බව පාට වියකිලා යන විරාගී කියන වචන තේරුම ඒකයි. විරාගී තත්ත්වය තියෙනවා. එතකොට යථාර්ථය පේනවා. අන්න ඒ විදිහට අපි අත් විදීමෙන් මෙතන දෙයක් උත් නෑ බලන්නේ කුන්නේ නෑ නැතුවේ ඒ මම කිව්ව මායාවන් දෙකෙන් මිදෙනවා කියන සම්පූර්ණ රහතත්ත්වය. ක්‍රමක්‍රමයෙන් එතෙන්ට යන්න ඕනේ. හිතනක නෙවෙයි තියෙන මම මෙහෙම මේක මේ තර පුද්ගලයේ නෑ ධර්මණු එහෙම කොයි වෙලෙ ආවර්ජන කර කර හිතර කරන භාවනා කරන අවස්ථාවේදී ඒක කරන්න යන්න එපා. එතෙන්දි පේන එක බලහින්ද හිතන්න. එතකොට ওই தත්ත්ව එනවා හෙමීට හෙමීට විශේෂයෙන් ওই தත්ත්ව එනවා දැන් බා දානාපන්සති. හුස්ම දිහා බලහින්නකොට හොඳට සෑහෙන කාලයක් වුණනකොට හොඳටම තේරෙනවා මෙතන හුස්ම කියලා දෙයක් නෑ මොකක්ද. ඇති වෙනවා නැති වෙනවා කියන ක්‍රියාවලියක් තියෙන්නේ. අපි නංගන් දාගෙන තිබුණාට හැම දෙයක් ගැන නමුත් අපිට ගලක් දැක්කොත් මේ ගල දිහා බලන අපිට අනිත් සංඥාව දන්න අමාරු. ඒක අපිට දැනුමින් කියනවා මේක ශූන්‍ය වෙලා යනවා. නමුත් නිතර වෙනස්කම් වලට භාජන වෙන දෙයක් මාතෘකාව වශයෙන් බලාගෙන අපි සිහින් ඉන්නකොට මේක ටික ටික සාක් වෙනවා. ඒක ටික ටික වර්ධනය කරන්න ඕනේ. එතකොට පේනවා අපිට දැන් යන්කි ද්‍රව්‍යකුණ රූපය අපිට පේන රූප රාම ගණනාව එකට පේනකොට මේක ඒකකයක් වශයෙන් පේනවා. ඇක්ටිවිටියට විතරයි තියෙන්නේ ඒකකයක් නෑ. Just no unity but only activity bind also same. දැන් බලන්න මම හොඳ උදාහරණයක් කියන්න. ඈත කෙනෙක් කරවලේ පන්දමක් කරකවනවා. මේ පින්වතා බලා ඉන්න ඩිංගක් ඈතිනම් මොකද්ද පේන්නේ? පන්දමද පේන්නේ වලල්ලක්ද? ගිනි වලල්ලක් පේන්නේ. හොඳට බලන්න දැන් මේ වලල්ල ඇත්තටම නැහැ. නැති දෙයක් තමයි මට පේන්නේ. ඒක අර විපස්සනා ඒ විදිහට බලා හිටියොත් පේනවා රූප රාමු ගොඩාක් එකට ක්‍රියාත්මක වෙනකොට තමයි මම ද්‍රව්‍යයක් බවට පත් වෙලා පේන්නේ. ඒ ක්‍රමේ තමයි අනුගමනය කරන්න ඕනේ. ඒ ඔය කිව්ව ක්‍රමේ හරි නමුත් හිතේ තියෙන දැනුමෙන් දැන් මෙතන මලක් නැහෙනේ. එහෙම හිතන්නේ නැතුව ඒ தත්ත සාක්ෂාත් වෙන්න ඕන. ඒ විදිහට හරියට දැන් අපි කියමුකෝ හොඳ උදාහරණයක් තියෙනවා නාගශාලා කියන කතාවක් තියෙනවා. නාගශාලා කියලා කියන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට පින්තපාත යනකොට පේනවා මේ නාටිකාංගනාව නර්තනතා එනවා වාද්‍ය වෘන්දයක් එක්ක පාරේ. මේ ස්වාමීන් වහන්සේ භාවනා කර කර හිටිය කර්මස්ථානයේ පස්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් පස්සේ ආව මොකක් හරි හම්බුනේ ගැන ඒ ගමන කිව්ව ඇට සැකිල්ලක් දැක්කා කියලා. අන්න බලන්න එතකොට ඒ ඇස් දෙකෙන් දැක්ක මේ සම්මුති ලෝකේ නාටිකාංගනාව. නමුත් ඒ ස්වාමීන් වහන්සේට වෙන්නේ අර විදිහට. ඒ කියන්නේ ඒ தත්ත්වෙට විපස්සනාව දියුණු කරලා. දැන් අපි කියනවා විපස්සනාවදී අපි කියනවා කාන්තාවක් දැක්කා. ඒකත් තව කැටි කරලා කියනවා රූපයක් දැක්කා කියලා. ඒකත් තව කැටි කරලා අපිට අවසානට ප්‍රතිදෙනවා ගුරුවරයා දැක්මක්. දැක්මක් විතරයි ඒක රූපයක් තත්ත්වයට ගියෙත් නැහැ. ඒ කාන්තාවක් තත්ත්වයට ගියන්නේ මේවා එක එක අධියර. ඒ අධියරට යන්න ඉස්සර ඒක අයිතිං වෙන අර විදිහට. ඒ
බොහොම පින්තර ස්වාමීන් වහන්සේ බොහොම පින් මම හිතන්නේ ඔබ වහන්සේ කිව්වා වගේ අර ඉතාලම ඉක්මනින් වෙනස් වෙන රූපයක් දිහා බලා ඉන්නකොට අපිට ගොඩක් දුරට අවබෝධ කරගන්න පුළුවන් මේක වෙනස් වෙනවා කියලා. මම හිතන්නේ ආනාපාන සතියෙමුත් අපි බලන්නේ අර ඉතාමත්ම ෂණිකව වෙනස් වෙන හුස්ම රැල්ල ගැන. ඒ හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට අර මුලින් තියෙන තත්ත්වයට වඩා ටික ටික අර සියුම් වෙවි යන ගතියත් ඒ වගේම ඒක නොදැනී යන ගතියත් තුලින් අපි දකින්නේ මේ රූපේ වෙනස් වීමම නේද? ඒකේ අනිත්‍යතාවයම නේද ස්වාමීන් වහන්ස?
ඔව් එතන ඇක්ටිවිටි එක ක්‍රියාකාරීත්වය පමණයි අපි මේ දාලා තියෙන නමක් සහිත ඒකකයක් නැහැ වෙනස් වෙන. ක්‍රියාකාරීත්වය පමණයි සිදුවීම් මාලාවක් තියෙන. ඔය සිදුවීම් මාලාව කියන්නේ ඒක අද විද්‍යාවත් එක්ක එකට යන ක්වොන්ටම් න්‍යාය අනුව. ක්වොන්ටම් න්‍යාය විද්‍යාව කියන්නේ අනුව කියන්නේ කිරණ විශේෂයක් පමණයි ද්‍රව්‍යයේ අන්තිම විශ්ලේෂණය කළ බැලුවම පවතින්නේ.
තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා බොහොම හොඳින් අහගෙන හිටියා. බොහොම පින් එකට මම මේ අහලා තියෙන මේ පොඩ්ඩේෂණ අබා බණක් තියෙනවා. ඒකේ කියනවා අර අසුචි පිටක් දුටුවහම මේ ඌරෙක්ට ඒක පිළිබඳ කැමැත්තක් වෙනවා, මිනිස්සුෙක්ට තරහක් වෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් මේ පිළිබඳව කිසිම හැඟීමක් කිසිම නිමිත්තක් ගන්න නැහැ. ස්වාමීන් වහන්සේ දේශනා කරේ අර මේ පාළු ගමක් වගේ කියන්නේ මේ මේ මේකට නේද, මේ නිමිත්තක් නොගැනීම නේද සමන අපි නිමිත්තක් ගන්න.
බොහොම හොඳයි ප්‍රශ්නේ, හරි වැදගත් ප්‍රශ්නයක්. විස්තර කිරීමක්, ඒක හොඳ නිදර්ශනයක්. රහතන් වහන්සේ හිත දියුණු කරලා තියෙන්නේ, ශූන්‍යතාව අත්විඳලා තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේගේ කිසිම නිමිත්තක් සංඥාව එතන එන්නේ නැහැ. නමුත් ඌරට ඌරගේ මනස අනුව සංඥාවක් එනවා, රස සංඥාව. අපිට එන්නේ ඒක අනිත් පැත්ත. අපිට ජීවිතේ නමෙත් අක්ෂරාවෙන් අපේ ඔය සංස්කෘතියෙන් නොයෙකුත් දේවල් වලින් දියා තියෙනවා. මේක කැතයි, මේක අසුබයි, මේක නරකයි, මේක අපවිත්‍රයි කියලා හැඟීමක්. ඒ අපි ඉන්නේ අන්තයක, ඌරා ඉන්නේ අන්තයක, රහතන් වහන්සේ තමා සත්‍යයේ ඉන්නේ. අපි ඉන්න ඩුවලිටි දෙපැත්තේ, මේක කැතයි අපවිත්‍ර, අනිත් පැත්තේ ඉන්න රසයි කියලා. ඒ දෙකම තේන්නේ අපි ඒකට ඇටෑක් කියලා කියන්නේ. අපි ඒකට ඇටෑක් කියලා නැතුව බලනවා නම් ඔකට කියනවා අන්කන්ඩිෂන් මයින් කියලා සිංහල වචනයක්. ඒ කියන්නේ සකස් නොවිච්ච මුල් හිතෙන්, මුල් කොන්ෂස්නස් එකෙන් බලනවා නම් අපිට ඒ දෙකේ එකක් අපේන්නේ. ඒක තමයි රහතන් වහන්සේ අන්තිම රියැලිටි යථාර්ථය දැකලා තියෙනවා.
බොහොම පින් ස්වාමීන් වහන්සේ.
ඔව්, කල්යාණ මිත්‍රෙන් පුළුවන් තවදුරටත් එකතු වෙන්න. දිල්රුක් මහත්මයා,
පෙරවන් සරණයි. බොහොම පිං මට අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම ගොඩක් දේවල් පැහැදිලි වුණා. මට තිබුණ ප්‍රශ්න අත එකම දෙයක් තියෙනවා. මේ සංස් දැන් අර මේක ටිකක් අර උදේ අපේ තිබිච්ච සාකච්ඡාවලටත් සම්බන්ධයි වගේ වුණා මට. ඒ ප්‍රශ්නමයි තිබුණේ. දැන් කරකලාට දැන් සංඥාමගින් සංඥාව තුලින් අපි හඳුනාගත්ත කියන එක තමයි අපි ඔය සලායතන හඳුනා ගැනීම ගැන කතා කරේ. මට ප්‍රශ්නේ තිබුණේ මේ සංස්කාර මෙතනට කොහොමද බලපාන්නේ කියලා. මට ගොඩක් තේරුණේ මේ සංස්කාර නිසා මේක ඇති වෙන්නේ කියලා. මොකද දැන් අපි හඳුනා ගන්න කොටත් යම් දෙයක් දෙකක් තියෙනවනේ. අපි ස්වාමීන් වහන්සේ කිතා හොඳින් පැහැදිලි කරා. දැන් දෙකක් නැතුව හඳුනා ගැනීමක් කරන්න බැහැ කියන එක. දැන් තද දෙයක් අපි හඳුනාගන්නේ ඒක බොරු එක 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 ද්‍රව්‍ය නෙවෙයි නිසා. එතකොට අපි හිතමු දැන් පුංචි දරුවෙක් නම් දැන් මව් කිරිසුවඳ අඳුර ගන්නවා. ඒ අනිත් ඒවා කිරිසුවඳ නෙවෙයි. ඒ වගේ දෙකක් හැමතිස්සම තියෙනවා. එතකොට අපි අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඔළුවේ ඒ කලින් තිබිච්ච අපේ එක්ස්පීරියන්සස් ඒවා ඉන් සංස්කාර නේද? ඒ මගින් නේද මේක හඳුනා ගැනීම කෙරෙන්නේ? සංඥා පවතින්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මට වැටහුනේ. අර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අර තරාදීයක වගේ ඒක නම් ඒක උදාවත් පැහැදිලි උදාහරණයක් වුණා. මොකද අපි අර යමක් හඳුනා ගැනීමේදී තරාදීයක එක පැත්තකට අපි දන්න දේවල් ඔක්කොම දාලා අනිත් පැත්තට අඳුරා ගන්න ඕන දේ දාලා තමයි අපි මේක මේ හඳුනා ගන්න උත්සාහ කරන්නේ නේද කියන එක වැටහුණා. තෙරුවන් සරණයි හැම දෙනාට.
ඔය ඒ පින්වත කිව්ව ටිකට මම තව ටික එක්කව කරන්න. දැන් ඕක හොඳට හඳුනා ගන්න පුළුවන්. සංස්කාරත් සමග නෙවෙයි සිත මුලින්ම තියෙන්නේ. සකස් කරගත්ත දේවල් උඩ නෙවෙයි ප්‍රභාස්වර සිත කියන්නේ. මේ සිත මුලින් ප්‍රභාස්වරයි. ඊට පස්සේ පිටතින් එන ඒවා නිසා සිත දූෂ්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. අපි උදාහරණයක් වශයෙන් මෙතෙන්දි ගම්මු ගර්භාෂයෙන් එළියට ආපු මේ මොහොතේම දරුවෙක්. හොඳ උදාහරණයක් ඈ අපි ඈතට ගියොත් ඉතින් ඒ භවංග චිත්ත එහෙම තියෙනවා. ඈත ගම්මු අපි ඒ උපංගම දරුවගේ හිත පිරිහිදුව කියලා ගම්මුක පූර්ණිගමන සාමාන්‍ය. ඒ ළමයා තමන්ගේ අසුචි හම්බුනොත් ඒකත් කන්න පුළුවන්, ඒක අත ගන්න පුළුවන්. ඒ දරුවා ඇතෙන්ට හොඳ නරක පවිත්‍ර අපවිත්‍ර කියලා හඳුනා ගැනීමක් තියෙනවද? නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ආන්න සංස්කාරගත වෙලා නැහැ සිත. සංස්කාර කියන්නේ මනසින් මවාගෙන නැහැ මේ අසුචි කියන්නේ ගදයි කවුරු හරි කියලා මොන විදිහට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැති නිසා අර අන්ධය හඳුනා එතෙන්දී ඇත්ත වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. එතෙන්දී ළම බලන්නේ පොත අනුව නෙවෙයි, සමාජ කියන අනුව නෙවෙයි, සම්මුති ලෝක අනුව නෙවෙයි, ඉඹලා අතගාලා කාලා තමයි තත්ත්ව බලාගන්නේ. එතෙන්දී දරුවට තේරෙන්නේ නැහැනේ අපි පලාතරොත් ගන්න එපා කියලා අපි ගඳාගිල්ල ඒ තත්ත්ව නැහැනේ. ඒක හොඳම උදාහරණයක්. අපි මේ වචන ගොඩ එක්තාව කරගෙන අපේ හිතට දාගෙන තියෙන රූප ඉමේජ් ප්‍රතිබිම්බ ටික හැම වචනයක් පිටිපස්සෙන් යනවා ප්‍රතිබිම්බයක්. මතක තියාගන්න. ගස කිව්ව හැටිය ගහක් කියන එකේ ආකෘතියම ඇවිල්ලා තියෙනවා. මලක් කිව්වේ ඒක. ඒක අනුව තමයි අපි හිතන්නේ. එහෙම නැතුව අපිට හිතන්න ශක්තිය ගන්න තමයි අපි අර සේරම මෙහෙතෙක් එක්කව වෙලා තියෙන සංස්කාරය ඌරල දාලා බලන්නේ. එතකොට පේනවා අපිට මේකේ මේ ද්විත්වයක් නැහැ. ද්විත්වය කියන හදා තියෙන සමාජයේ ජීවත්ව තණ්හා මාන ditthi අනුව ජීවත් වෙන තමයි ද්විත්වය හදාගෙන තියෙන්නේ. කැත ලස්සන කියන කැත නැත්තම් ලස්සන නැහැ නේද? එතන ඉවරයිනේ. දැන් අර එකතරා තියෙනවා මට දැන් මේ කියන්න අමාරුයි. නිර්වාණ විස්තර කරන එකක් තියෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒකේ තියෙනවා සුභ අසුභ දිග කොට මෙන්න මේ වගේවා සේරම නැති වෙනවා ඒ අනිදස්සන විඥායට. ඒ කියන්නේ මේවා සේරම ඩුවලිටි තියෙන්නේ. ඒක නිසා පින්වතා කිව්ව එක හරි. සංස්කාර ගේන්නේ මතක තියාගන්න. උපන්නද පස්සේ අපි මනසින් මවා ගන්නවා. හැබැයි ඉතින් මේක ඈතට සම්බන්ධ කළොත් පුනරුත්පත්ති වගේ එකට ඒක තියෙන්න පුළුවන්. ඒක මම උදාහරණ වශයෙන්
කිව්වා. නේ බොහොම ස්වාමීන් වහන්සේ කතා කරන්න ප්‍රශාන්ත
ස්වාමීන් වහන්සේ බොහොම පිං දැන් දේශනාව හරින් පැහැදිලි. මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මම කාලයක ඉඳන්ම දැන් ඔය ඇහුනොත් ඇහුනතරයි දැක්කොත් දැක්ක විතරයි කියන එක දැන් ඔක පුහුණු කරගෙන පුහුණු කරගෙන යනවා. ඉතින් දැන් ටික කාලයක් ඔක පුරුදු කරනකොට දැන් පත්විලා තියෙනවා නිකන් කිසිම හුඟාක් වෙලාවට දෙයක් ඇහුනත් ඒක නිකන් ගණන් නොගෙන ඉන්න වගේ නිකන් මනස මැලිකමක් දක්වනවා. ඒකට ඇහුම් කන් දෙන්න හරි ඒ වගේ தත්ත්වයක්. එතන සතියක් නැතිකමද එහෙම නැත්නම් එතන මොන වගේ தත්ත්වයක්ද ස්වාමීන් වහන්සේ පත් වෙලා තියෙන්නේ? තෙරුවන් සරණයි.
ඒ ඔබතුමියම කියනවා එතන සතියක් නැති தත්ත්ව කියලා. ඔබතුමියම හිතාගන්න, ඔබතුමියට හිතාගන්න පුළුවන් මෙතන නිදී මත ගතිය තියෙන අවස්ථාවක හෝ තීන විද්දේ වගේ තියෙන අවස්ථාවක ඒක ප්‍රතිඵල වශයෙන්ද මේක ලැබෙන්නේ? හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ඒක එනවා නම් අර වගේ හිත පුහුණු කිරීමක් කරන යාමදී ඒක එක්තරා දියුණු අවස්ථාවක්.
ඔව්, හොඳ සිහියෙන් ඉද්දිත් සාමාන්‍යයෙන් ඇහුම්කන් දීමට මැලි ඊට එහාට යන්න ඇහෙනවා, ඇහුණට ඊට එහාට ඒක කරගෙන යන්න යම්කි සාකච්ඡාවක් වශයෙන් ගන්න මනස මැලිකමක් දක්වනවා.
ඒක බොහෝම හොඳයි. ඒක තමයි දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ. හැබැයි අවංකව ඒක ප්‍රකාශකරන පොත අනුව යන්නේ නැතුව ඇත්තටම සිදු වෙලා තියෙනවා නම්. හැබැයි තමන් වෘත්තියක් එහෙම කරනවා නම් ඒ වෘත්තියට අදාළ රාජකාරී කරන්න. මේ එහෙම නැත්නම් ඒක වෘත්තියක් කරන්න බෑනේ. එහෙම තමයි අපි ටික ටික දියුණු වෙන්න ඕනේ හිතේ extra අවස්ථා. ඒ කියන්නේ ලෞකික ජීවිතයයි ලෝකෝත්තර මිශ්‍රවණ අපිට යන්න වෙලා තියෙන්නේ. සම්පූර්ණ නිරෝධය දක්වා යන්න වෙලා තියෙන සම්මුති ලෝකෙන්. ඒක නිසා එක පාට යන්න බෑ ඒක. කියන්නේ අපිට දැන් මටත් ඒව තත්ත්ව තියෙනවා. සමාන අවස්ථාවකදී මට හිතෙනවා මේ වයසට ගිහින් කියලා මට අවුරුදු 73ක් වයසයි. මේ මතක නැහැ ගොඩක්. මතක නැති වුණාට මේ බඩ දහම් වගේ සමහර දේවල් අක්කුරට මතක තියෙනවා. ඒ කියන්නේ තමන් අර අවධානයේ වැඩි යොමු නොකරන දේ මතක නැති වෙනවා. ඒක ඇත්තට වෙනවා ඒක. ඒ කියන්නේ මතක කියන ගොඩාක් තියාගන්නවා කියන සංස්කාර. සංස්කාරනේ.
දැන් ලෞකික ජීවිතේ ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නේ හින්දාම දැන් අනිත් අය හිතනවා ඒගොල්ලන් කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නැහැ කියන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක්.
ඕක මට කිව්වා මේ මම ධර්ම දේශනා කරන අවස්ථාවකදී මේ හැමතැනම දැන් මං කිව්වා දිත්තේ දිත්ත මත්තම් වාගේ දෙයක් දැක්කනම් දැකීම මාත්‍රයක් පමණයි කියලා මං ඉතින් එක්කෙනෙක්ට ඇහුවද එමුණොත් අපිට මං උදාහරණ වශයෙන් ගත්තා දැන් පොළට ගියා කියමුකෝ පොළට ගියත් මිනිහෙක් හම්බුණා අපි හිතන්නේ මොනේ විශාල සාකච්ඡාවක් දෙනවනේ ලෝල මිල ගණන් අරවම තේරෙම එහෙම නැතුව පුළුවන් තරම් කතාව කෙටි කරලා ඒ අවස්ථාවේදී ඒ පින්වතා මගෙන් ඇහුවා එහෙම කිව්වත් අපි එක්ක ඉතින් මේ සම්පූර්ණ යාළුවෝ තරහ වෙන්න පුළුවන් අනේ මනුස්සයා මනුස්සකම නැහැ වගේ ඉතින් මේක මෙතෙන්ද කියන්න වෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ අසේවනාච බාලාණන් කියේ අපිට විශාල පරිවාර සේනාවක් තියාගෙන මේ ලෞකික සමාජයේ ඉන්න ඕන නම් අපිට මේ Nirodha දකින්න බෑ ඩිංග 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 එක කකුලක් තියාගත්තම අනික් කකුලක් ගණ්ඩායි බලන්න ඕන ඒ වගේ මේ මේ ඒක ඒ වෙන ලෞකික වශයෙන් වෙන පාඩුව අතල්ලා තමන් ගන්න తీරන කියම්ම කරා
ගොහම් පින් ස්වාමීන් වහන්සේ තවත් කාට හරි ඉගෙන පුළුවන් අර සාකච්ඡාවට අපිට තව විනාඩි 20ක පමණ වේලාවක් තියෙනවා
තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස එතෙම ඔබ වහන්සේ මේ සලායතන සම්බන්ධව අපිට පැහැදිලි කරපු දීපු දේශනා තුළින් ඇත්තටම ප්‍රශ්නයක් අහන්න නැති තරමටම හැම දෙයක්ම පැහැදිලි වුණා කියලා මම හිතනවා. ඒ වුණාට එදිනෙදා ජීවිතයේදී අපිට වැදගත් වෙන ප්‍රශ්නයක් මම යොමු කරන්න පෞද්ගලික මට්ටමින් මම ඒ කියන්නේ ඇත්තටම මේ ධර්ම දේශන ඇසීම නිසා අපේ වෙනදා පිටිච්ච ලෝකය දැන් දිහා බලන බැල්ම නෙමෙයි දැන් කියන්නේ ඔබ වහන්සේ දේශනා කර පරිදි ඇත්තටම ඔබ වහන්සේ රූපය ගැන කතා කරා ඇත්තටම මේ ආයතන 6 දින රූපේ තමයි ප්‍රකට වෙන්නේ ඉතින් අපි විශේෂයෙන්ම අපිට දැන් මට මේ කාරණේ වැටහුණු කරුණක් තමයි ස්වාමීන් වහන්සේ දැන් ඇස්ව කන නාසය දිව කය කියන එකට ඇරෙන්න මනස එකතු වෙලා තමයි මෙතන මේ අපිට සංස්කාර කියනක ඇති වෙන්න හේතුව මේ වහන්සේගේ ධර්මයේ හැටියට ඒ කියන්නේ අපිට ඇත්තටම ඇහැට රූපයක් මුණ ගැහුණාම අපි දන්නවා චක් විඥානය කියනක ඇති වෙනවා කියලා ඒකෙන් අපි දන්න ස්පර්ශය ඇතිවෙනවා කියලා එතනට වෙනකම්ම අපිට ඇතිවෙච්ච සිතිවිලි චිත්ත වීතිය නික්ලේසි ඇත්තම ඊට පස්සේ තමයි විදීම තුලින්ම තමයි මේ අපි සුඛ දුක උපේක්ෂා කියන තත්වයට ගිහිල්ලා අපි සංස්කාර හදාගන්නේ. ඒක ස්වාමීන් වහන්සේ අපි සැබෑ ජීවිතයේදී දැන් මම ඇත්තට මේ ධර්මයේ මේ වැඩි කාලයක් නෙමෙයි මෑත කාලය ඇතීම තුලින්ම අතගත් සැබෑ ජීවිතයේ තුලදී මට තේරුණා ලෞතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චක්කු විඥානි පස්සේ ස්පර්ශය විදීමත් අතර තමයි බුදුහාමර මහන්සිය මෙතන ෆිල්ටර් කරන වගේ දාලා තියෙන්නේ බාධකයක් මෙන්න මෙතනද සතිය පිටවන්න කියලා. එතකොට ඒ සතිය මං හිතන්නේ අපි විදර්ශනා වඩන භාවනා අවස්ථාවේදී වැඩි මට ගැටුණා එදිනදා ජීවිතයේදී ඇතිවෙන හැම මේ ආයතන වලින් ලබා දෙන හැම සිතිවිල්ලක්ම හැම අරමුණක්ම ඒ අවස්ථාවේදී ඒ තැන්වලම අඳුනගෙන ප්‍රහාණය කිරීමම තමයි මම හිතන්නේ විදර්ශනා මාර්ගයේ තව ඉදිරියට යන්න පුළුවන්කම කියලා ස්වාමීන් වහන්සේ. ඒක මම හිතන්නේ වාස්තුවේ එකට යම් තුරක් පැහැදිලි කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේක ඒ කියන්නේ මනෝ සෙට්ටක මනෝ කුග්ගා මනෝමයා කියන පැත්තෙන් ඒ කියන්නේ මනසම තමයි මෙතන ප්‍රකට වෙන්නේ. ආයතන 6ට වැඩිය ලොකු කාර්යයක් කරන්නේ මනස තමයි මේ ටික අපිට වැඩි මාර්ගයට යවන්න කියන එක තමයි මට වැටුනේ ස්වාමීන් වහන්සේ. හොඳයි කියලා සර්ණයි.
ඒ 100%ක්ම හරි. 100%ක්ම හරි. මේ ඉන්ද්‍රියන් 6 ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණාට මේ ඉන්ද්‍රියන් 6 දොරටු 6ක් පමණයි. සම්පූර්ණ රූප සංඥා ඇති කරගන්නේ මනස. රූප සංඥා කියන්නේ මේ සියලුම සංඥා හයම අඩංගු වෙනවා. සංඥා ඇති කරගන්නේ මනස. ඒ කියන්නේ මනසේ තමා තැම්පත් වෙලා තියෙන මේ වෙනකොට විඳගත් සියලුම මතක ටික. ඒ වගේම ශක්තිය තියෙන්නේ ඒකටම නයි. ඒකෙන් තමා අර හඳුනාගන්නේ යමක් සම්මුති ලෝකයේ අනුවමය මොකද්ද කියලා හඳුනාගන්නේ මනසෙන්. මෙතනින් එන්නේ ඡායාව පමණයි. එතකොට ඒ හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ කෙලස් අනුව. මේ වෙන විට එයා අත්විඳලා තියෙන අත්දැකීම් ජීවිතේ පොතපතේ සේරම අනුව තමා සංඥාවෙන් හඳුනා ගන්නේ. ඒ හඳුනා ගන්න එක ප්‍රകൃතිය නෙවෙයි විකෘතිය හඳුනා ගන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර චූටි ළමයා අසූචි
ඔයට කවුරුන් නමක් දෙන්න ඉස්සර අසූචි කියන නම ඇහෙනකොට අපිට ගන්ටයි නේද? දැන් පරික්කම කියන වචනේ ඇහෙනකොට අපිට පරික්කම රත්තරන් කොච්චර හොදද තිබුණත් පරික්කම මොනවායි ආහාර ද්‍රව්‍යයක් දාලා අපිට අනුභව ගන්න හිතෙන්නේ නැහැ නේද? මොකද්ද හේතුව? පරික්කම කියන වචන උරාගෙන තියෙනවා මේ ඉමේජ් චිත්‍ර රූප ගණනාවක්. ඒ එන්න ඔන්න චිත්‍ර රූප ටිකක් තමයි මනස අර ඇහැට පේන කනට ඇහෙන ඒ සේරම සංඥා ගැන මේ නිර්වචන දෙන්නේ. ඒ නිර්වචනේ ප්‍රകൃතිය නෙවෙයි කෙලස් ඇති කරන එක. ඒ ඔබතුමා කියන හරියට මනස තමයි ප්‍රධාන. මෙතෙන්දි මේ හය ආරන් තියෙන්නේ මේ හය නැත්තම් මනසට පේන්නේ නැහැ. මනසට පේන්නේ නැහැ. දැන් මනසේ සේරම එකතු කරගත්ත දේවල් අපිට එකතු කරගන්න තියෙන්නේ කොහෙන්ද? කල්පනා කරලා බලන්නකෝ. දැන් මිනිහෙක්ගේ අපි කියමු අරවා එක ඉන්ද්‍රියක් නැහැ, මනස තියෙනවා. එතකොට මුලින්ම ඒ මනුස්සයාට මනසට එකතු කරගත්ත දේ එක්ක ඉස්සර භවෙන් ගෙන්න ඕනේ, එහෙම නැත්නම් නැහැ. ඒකයි ලෝකේ මේ ද්වාරෙන් තමයි එන්නේ. ඒකට දෙන නිර්වචන ටික සපයන්නේ අද්දකින් උඩයි, සියල්ල උඩයි, සම්මුතිය උඩයි මනස.
ස්වාමීන් වහන්සේ එතෙන්දී අර ආශ්‍රව කියන එක කොහොමද ඒකට උපකාර කරන්නේ ස්වාමීන් වහන්සේ? ආශ්‍රව නිසාත් ඒව කරනවද නැත්නම් ආශ්‍රව කියන එක හැදෙන්නෙම මේ සැපයි සුබයි කියලා ගන්න නිසාමද ස්වාමීන් වහන්සේ?
සැප කවදාහරි මුලින්ම ආශ්‍රව ඇති වෙන්නේ ඒක නිසා. ඇති වුණාට පස්සේ ඒ ආශ්‍රව පදනම් කරගෙන තවත් දේවල් ඇති වෙනවා. මුලින්ම කවදාහරි ප්‍රകൃතියෙන් තිබුණ පින්වතුනි මුලින්ම ප්‍රබෝධවත් හිත තිබුණා. මේක ආශ්‍රවයන් ආවට පස්සේ ඒ ආපු ආශ්‍රවෙත් එක්කවෙලා අලුතෙන් දකින ඇහෙන ඒවා තව තව ඒවා නිර්මාණය වෙනවා. ප්‍රථමයෙන් තිබුණේ මේ සිත බුදුජාම මහන්සියකට නිශ්චලයි ප්‍රබෝධවත්. එතන ආශ්‍රවයන් නැහැ. දැන් එතෙන්ට තමයි අපි දැන් යන්න හදන්නේ නිර්වාණ අවබෝධය කියලා. මේ වෙනකොට සේරම ඇවිල්ලා තියෙන ආශ්‍රවයන් සේරම හූර්ලා හූර්ලා දාලා ඒ තත්ත්වයට තමයි යන්නේ අනේ ට්‍රැන්කියුලිටි එකට. ඒ ට්‍රැන්කියුලිටි එක දැන් අද බටහිර යුරෝපයේම සමහර අය සලකනවා මේ උපංගමන් දරුවෙක්ගේ තියෙනවා කියලා. ඒ ට්‍රැන්කියුලිටි එක එහෙම නැත්නම් ඒ කියන්නේ කෙලස් නැති සිත. ඊට පස්සේ මේ හයෙන් එන මේ චැනල් නාලිකා හයෙන් එන ඒවෙන් තමයි පිළිදාන.
ස්වාමීන් වහන්සේ එතෙන්දී ආපහු ප්‍රශ්නයක් මතුවෙනවා. කෙනෙක් අපේ හිතමුකු මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දියක් ලබනකොට ඇත්තටම ඒ විදිහට කෙලස් නැති තත්ත්වයක් තියෙන්න පුළුවන් කියන එක.
නෑ මම කිව්වේ ඒක උදාහරණයක් වශයෙන් කිව්වේ. කෙලස් නැති කියන එක මම කියන්නේ උදාහරණයක් වශයෙන් ගන්න මුචි නමේගේ අන්තිම අඩුයි ඒ භවංග චිත්තෙන් ගෙනාපු දේක් තමයි තියෙනවා නම් තියෙන්නේ එතන. ඒක මම එහෙම කියලා මම කිව්වේ. අපේ මේ ජීවිතේ විතරක් නෙවෙයි සම්බන්ධ මේක අපි උදාහරණයක් වශයෙන් ගත්තා තියෙනවා.
හඳ ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ බොහොමකින්. තවත් අයට සම්බන්ධ වෙන්න පුළුවන් ලංකා සිල්ලා මහත්මිය හෝ තරංග මහත්මිය හෝ කාන්ති මහත්මිය සම්බන්ධ වෙන්න සම්මාත.
ජයන්ත මහත්තයා ප්‍රශ්නයක් නැහැ. ධර්ම සාකච්ඡාව බොහෝම පැහැදිලි. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. සිද්දේ.
බොහොම පිං සර්වන් සර්ණයි. තවත් කාට හරි
සර්වන් සර්ණයි හඳුන්වන්න සර්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට එතකොට දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී දැන් මේ தත්ත්වය අපිට ඇති කරගන්න පුළුවන් මේ ස්ටිල්නස් එක කියන එක ඇති කරගන්න මේ මොහොතේ ඉන්න තාක් පමණයි. ඒතකොට මේ මොහොතේ අපි අතීතයේ අනාගතයත් ගැන නොවිතා මේ මොහොතේ හිත ඇති කරගත්තොත් එතන තියෙන ස්ටිල්නස් එකෙන් අපිට පුළුවන් මේ තත්ත්වය ඇති කරගන්න මෙතන මේ සලයන් නිරෝධය මේ මොහොතේ ඇති කරගන්න පුළුවන් නේද? එතකොට මේ දකින්නදී ඒ මොහොතේම දැකලා එතනම නිරුද්ධ වෙන බව මේ මොහොතේ ඉඳීමම දැනගන්න පුළුවන් නේද කියන එකට ඉස්සරහන දිරපඩ පහදී ඉස්සර දෙන්න තියෙනවා.
ඒක හරි නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ මොහොතට සීමා වෙනවනේ. ඊට පස්සේ අපි ආයෙත් අර අතීතයට යනවා. නමුත් දැන් අරහත් පදවිය කරනකොට දස සංයෝජන අපි නැති කරනවා. ඒවා උදුරලම අයින් කරනවා විපස්සනාවෙන්. ආයෙ එන්නේ නැති විදිහට. ආයි එන්නේ නැති විදිහට අයින් කරාම ඒක ආයි කොහොම වෙන්නේ? අතීතයට අපි අතීතය ගැන හිතුවත් ඒව එන්නේ නැහැ කොහොම? අර මේ මොහොතේ ඉන්න එක අපිට හොඳට තේරෙන පින්වතා කියන එක මටත් තේරෙනවා. දැන් අද හුඟක් ඔය බටහිර ලෝකයෙන් පිළිගන්න ඒ தත්තේ ඉතෙන්දී හරිම ඉක්මනට ඔය පුහුණු වීන් අර මොකක්වත් නැතුව කෙලින්ම පැහැදිලිව සිත තියාගන්න පුළුවන් ඒ කෙලස් එන්නේ නැතුව මේ මොකද මේ මොහොත මේ මොහොතේ සිහියෙන් ඉන්නකොට අපිට කෙලස් එන්න විදියක් නැහැ. ඒක ක්‍රමවේදයක්. කෙලස් එන්නේම අතීතයට ගියාම එක්ක අනාගතයට. ඒ කියන්නේ මම කියන දේ අස්මිමානය ඉස්මතු වෙන්නේ අතීතයෙන්. ඒ කියන්නේ අපිට හිතුවිල්ල කියන්නේ මොකද්ද? සිතක් පහළ වෙන්න බෑ කවමදාව අතීත නැතු. අතීතේ සිත එකක්. වෙච්ච දෙයක් අත්විඳීමක් නැතු සිතක් පහළ වෙන්නේ නැහැ. ඒක උඩ මවා ගන්නවා. නමුත් මුලින් තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විදිහට ඉන්න පුරුදු කරගන්න ඊට අමතරව අනිත්‍ය සංඥාව වඩලා විපස්සනා ක්‍රමෙන් උදුර්ලම දාන්න ආයිත් මොන මොහතක ඒ නොවන විදිහට. මේ මොහොතේ ඉන්නක හැකි තාක් කරන්න. හැකි තාක් මේ මොහොතේ හැම තිස්සෙම බලන්න මම අතීතයට ගියානේ අනාගතයට ගියාද මේ මොහොතේ වෙන්නේ කොහොමද කියලා බලා ඉන්නකොට සිහිය තියෙන්නේ. කාට අපිට අල්ලන්න හරි කියන්න බෑ මෙන්න මේකයි මේ මොහොත කියලා. ඒ තරම් සියුම් මේ අවස්ථාව. ඒ සියුම් අවස්ථාව කියලා සිහිය තියාගෙන ඉන්නවා කියන්නේ ඊටාම ඉහළ සිහියක්. බලක්
පින්සන්නන්ට පැහැදිලි කර දුන්නාට.
තිරුවන් සරණයි. තවත් කාටද එකතු වෙන්න පුළුවන්?
ජයතුමාට මතකයි ශාලිකා මහත්මිය එකතු වෙයි ගිය සුමාරත් එකතු වෙන දරුවන් අතුමේට.
හොඳයි ශාලිකා මහත්මිය.
තිරුවන් සරණයි. තුසුමාත මම ප්‍රශ්නයක් යොමු කරා. ගොඩක් මේ පැහැදිලි ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේ.
තිරුවන් සරණයි. තවත් කාට හරි ප්‍රශ්නයකින් හෝ අදහසකින් යොමු වෙන්න පුළුවන්? කාන්ති මහත්මිය. චන්ද්‍රපීස් මහත්මිය කතා කරා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේ දේශනා කරනකොට කිව්වා අර කායાનුපස්සනාව වේදනානුපස්සනාව චිත්තાનුපස්සනාව ධම්මානුපස්සනාව ඒවා හොඳට ඒ විදිය බලාගෙන ඉන්න කියලා. මට අල්ලගන්න පුළුවන් ආනාපාන සතිය ඇති වෙන ඒ කියන්නේ කායાનුපස්සනාව ඒක ඇතිලා නැතිලා යන එක මට අල්ලගන්න පුළුවන්. වේදනානුපස්සනාවත් ඇතිලා නැතිලා යන එක බොහෝ දුරට අල්ලගන්න පුළුවන්. මේ හිතවිලි ඇති වෙනවා ඇතිලා නැති ඇති අන්නේ උතන තමයි මට පැටලෙන්නේ තැන. මට ඒක මට තේරෙන්නේ නැහැ පටන් ගන්න වෙලාව. ටිකක් වෙලා ගියාට පස්සේ තමයි චුට්ටක් තත්පර ගානක් උතර ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක ඇති වුණා කියලා. ඊට පස්සේ එතනදි කොහොමද මම ඒක දිහා තව බලාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ? දැන් ඔබ වහන්සේ කියපු හැටි ඒ හොඳට බලාගෙන ඉන්න කියලා කිව්වනේ. එතකොට ඒ මන් දැන් තත්පර ගානක් පරක්කු වෙලා මම දැනගන්නවා මට සිතිල්ලක් ආවා කියලා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒක පහදලා දෙන්න තිරුවන් සරණයි.
මට තේරෙනවා ඔබතුමී කියන එක. මම කලිනුත් ඒක විස්තර ටිකක් කිව්වා. මොකක්ද දන්නවද? දැන් අපි සිහිය පවත්වාගෙන යන්න මගේ සිත ගැන කියලා අපි කිව්වම සිහිය පවත්වාගෙන යන්නේ කවුද? සිතෙම නේද? සිතේම අවස්ථා දෙකක් මේක. සාමාන්‍ය සිත ඉහළ මට්ටමකින් අපි බලනවා. ඒ කියන්නේ සිතෙම්මයි සිත අවබෝධ කරගන්නේ. වෙන පුද්ගලෙන් නැහැනේ. සිතෙම්මයි අවබෝධ. ඒක නිසා දැන් සිතට සිතුවිල්ලක් පහළ වෙන අවස්ථාවේදී අපට අර සිත දිහා බලා ඉන්න සීය නැති වෙනවා. සිය තියාන හිතන සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සිතුවිල්ල පහළ වෙලා ඉවර වෙන එකම ආයිත් අර දිහිනවා. ඒ අඩු ගන්න ඒකවත් තියාගෙන ඉන්න ඔබතුමී කියන එක මම පිළිගන්නවා. කිසිම අවස්ථාවක සිහිය එක පැත්තකත් සිතුවිල්ල දෙක පවතින්න බෑ. සිහිය පවතිනකන් එතන සිතුවිල්ල එන්න දිහිය රටවත් කරලා තියෙන්නේ. ඒක අවිනිශ්චිත දෙයක් නෙවෙයි. වේදනාවන්ගේ තත්ත්වය වගේ නෙවෙයිනේ. මේ නිසා ඒක ඒ විදිහටම බලන්නේ. එතකොට පින්වතියට අන්තිමට මේ දෙකේ මොහොත හොයාගන්න බැරි තරම් වෙනවා. ඒ කියන්නේ ඒ මොහොතෙම හොඳටම සිහිය තියනවනේ. ඒ මොහොතෙම වගේ දෙක එකට නෙවෙයි, ඒ මොහොතෙම වගේ කාල පරතර. ඒ කියන්නේ සිතුවිල්ල නැතිවීමත් සිහිය නැතිවීමත් සිතුවිල්ල පැනගීම අතර පරතරයක් නැති තත්ත්වෙට සියුම් වෙනකන් සිහිය පවත්වාගෙන යන්න. ඒ සිහිය එහෙම පවත්වාගෙන යන්න. එතකොට ඒ තත්ත්වය තමට භුක්ති විඳින්න පුළුවන්. ඔය දැනට ඔබතුමී විස්තර කරපෙන හරියට හරි. ඒ කියන්නේ සිහිය තියෙන්නත් සිතුවිල්ල එන්නත් දෙක බෑ. සිතුවිල්ල එනකොට අපිට පස්සේ තමයි තේන්නා මගේ හිත පිට ගියා. එතෙන්දී අවබෝධ කරගන්නා මගේ සිත පිට ගියා. එතකොට මොකද්ද සිහියෙන් සිත පිට ගියා කියලා සිහිය ඇති කරගන්න. එතකොට ඒක තමයි දන්නවන්නේ. සිත සිහියෙන් පරිබාහිරව ගිය බව දන්න එක සිහියක් නේද? ඒක
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක හොඳට තේරුණා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. නිකන් සාමාන්‍යයෙන් මම නිකන් ඉන්නකොට දැන් මොකක්වත් කරන්නේ නැතුව නිකන් ඉන්න වෙලාවක ඇඟ ඇතුළට හිත යොමු කරොත් නිකන් විශේෂයක් නැතුව යොමු කරත් මට දැන් ආනාපාන සතිය ඉන්නකොට යම්කිසි ඉහළට පහළට පැද්දෙන ගතියක් තේරෙනවා වගේම අනිත් ඇඟේ හැම තැනම පොඩි පැද්දිල්ලක් තියෙනවා. ඒක මට සමහර විට ඒක බාධාවක් වගේ කියලායි තේරෙන්නේ. මොකද හිත අර පින් පොයින්ට් එකට අරමුණු කරගන්න බෑ. ඒකට පැද්දිල්ලක් තියෙනවා. ඒක හුඟක් කල් ඉඳලා මට තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒක නැති කරගන්න අමාරුයි. ඒකට පොඩි උපකාරයක් කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඇයි ඒ පැද්දිල්ල ගැන හිතන්නේ? ඇයි ඒ පැද්දිල්ල ගැන හිතන්නේ? භාවනා කර්මීයාකට නොයේකුත් වගේ අවස්ථා එනවා. ඒ පැද්දිල්ල දිහා බලනින්ද පැද්දිල්ල දිහා බලා ඉන්නකොට හොඳට ක්‍රමක්‍රමයක සංසිඳිලායි එක්ක හොඳටම වැඩි වෙන්නේ. අනිවාර්යයෙන් මේක සංසිඳියානවා. පැද්දිල්ල ගැන හිතන්නේ යන්න එපා. මට මේක බාධා කරනවා. පැද්දිල්ල දිහාත් අර විපස්සනා මූල ධර්ම අනුව බලනින්ද. ඔය විපස්සනා උගදෙනෙක් මේ පටලව ගන්නේ තමන් බලාපොරොත්තු වන දේ නොලැබෙනකොට අනිත් දේ ගැන බලන්නේ. දැන් අර ඉස්සෙල්ල පස්න වගේ දැන් සිහිය නැති වෙනා කියලා තමන් දැනගන්න එක සිහියන්නේ. සිහිය නැති වෙලා පිට ගියා කියන එක තමන් දැනගන්න එක සිහිය. ඒ වගේ දැන් ඔබතුමිය පැද්දෙන බව දැනගත්තා සිහියෙන්. පැද්දීම ගැන හිතන්න යන්න එපා. එතකොට ඒක නතර වෙනවා.
ඉමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං.
බොහොම පින් ස්වාමීන් වහන්ස. මම හිතනවා අද අපිට ඉතාමත්ම හොඳ ධර්මදේශනාවකටත් ඒ වගේම ඉතාමත්ම හොඳ සාකච්ඡාවකටත් අහුන්කම් දෙන්න සහභාගී වෙන්න අපිට වාසනාව තිබුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මම දන්නවා කෙටි කාලයකටයි ඔස්ට්‍රේලියාවට වැඩම කරලා තියෙන්නේ. අපි දැනගන්න කැමති ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේට සම්බන්ධ වෙන්න පුළුවන් දේ ඉදිරි සතිවලත් කියලා. ඒ කියන්නේ යමක් කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ
29 වෙනිදා එනකම් පුළුවන් මට සම්බන්ධ. 29 වෙනිදා තමයි මම ලංකාවට යන්නේ. අප්‍රේල් 29.
ඒක බොහොම සතුටුදායක ආරංචියක් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි ලබන සතියේත් අපිට මෙවැනි සාකච්ඡාවකින් එකතු වෙන්න පුළුවන්කම ලැබෙයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් මේ අවස්ථාවේදී යම් කිසි ඒ පිළිබඳව ඒ කියන්නේ මාතෘකාවක් වගේ දෙයක් අපිට සඳහන් කරන්න.
මම මාතෘකාවක් දෙන්නම්. සමහර වෙලාවට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක මේ මම දෙන මාතෘකාව ටිකක් ගැඹුරු එකක්. මේක කේවඩ්ඩ සූත්‍රයේ ආස්තෙන් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒ කියන්නේ මේක මේ නිර්වාණයට දුන්න නිර්වචනයක් වගේ එකක්. ටිකක් ගැඹුරුයි. මම ඒක ගන්න බලන්නම්. ඒක සමහර විට වෙනස් වෙන්න අපලම බුගාග්ව 185 එක හිතා ගන්න.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. බොහොම පින්. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි අද දවසේ සාකච්ඡාව මෙතකින් සමාප්ත කරමු. ඉතින් මම ඉතාමත්ම කෘතවේදී වෙනවා අපේ අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේට අපට මේ ඉංග්‍රීසියේ සුමනන්ද ස්වාමීන් වහන්සේව හඳුන්වා දීම ගැනත් අප වෙත සම්බන්ධ කිරීම ගැනත් අරුත්ගම් ගුණ ඥානවීර ස්වාමීන් වහන්සේට මම ඉතාමත්ම කෘතඥ වෙනවා සවන සිසිලස සේවය වෙනුවෙන්. ඉතින් එහෙමනම් අපි ලබන සතියේත් මේ ආකාරයෙන් හමු යමු.
කාන්තාවගේ සමාවෙන්න එක ප්‍රශ්නයක් මට ස්වාමීන් වහන්සේ ලැබු කරන්න කැමතියි. ඒ කියන්නේ අප්‍රේල් මාස 29 දෙන් පස්සේ උන්වහන්සේ ලංකාවට වැඩම කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ ලංකාවේදී අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්න පාසුකම් නැtei කියලා උන්වහන්සේ ප්‍රකාශ කරේ. නැත්නම් ඒක පොඩ්ඩක් උන්වහන්සේගෙන් අහන්න දැනගන්නවා.
ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ උනේ දැන් උන්වහන්සේ 29 වෙනිදා වෙනකන් ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා. ඊට පස්ව ලංකාවට ගියාට පසුව ඔබ වහන්සේට පහසුකම් තියනවාද අපහ සම්බන්ධ වෙන්න කියන එකයි ඒකට යම්
ප්‍රශ්නයක් දැන් මම මේ පහසුකම් මම හදා ගන්න මේ මම දැනට අපේ මම ඉන්න පන්සලේ ওই පොඩි පොඩි පහසුකම් තියෙනවා නමුත් මට ඒක හදා ගන්න පුළුවන් මේ මේ මම ඒ ගැන දැනුම් දෙන්නවා පින්වත්තුන්ට මට මේ 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 ස්වාමීන් වහන්සේ මගින් දුරකථන අංකයක් දුන්නා
හොඳයි බොහොම මම හිතන්නේ අපිට යම් කිසි විදයක බලපොරොත්තු තියාගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් බොහොම පින් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට යොමු වෙන්නම් අද දවසේ වැඩසටහන අවසන් කරන්නට කියලා ආරාධනා කරන්න ඔබ වහන්සේට. පෙරවන්
සන්නි. මේ වැඩසටහනට සහභාගී වෙච්ච සියලු දෙනාටම මේ වැඩසටහනේ ජනිත වෙච්ච කුසල ශක්තිය තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුව ලබා ගැනීමටම හේතු වාසනා වේවා සියල්ලන්ටම පෙරුවන් සරණයි.
වර්තමාන සම්බන්ධයෙන්